දින පෙස්සන් ඉදිරිපත් කිරීම ගරු අනුරාධ ජයරත්නමැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පුපුරැස්ස ලෙවලන් නතුයා යන ලිපිනේ පදිංචි වී දර්ශනී මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නවා.
ගරු නීතිඥ තන්දිම වීරක්කොඩි මැතිතුමා.
ගෝනපිනුවල බද්දගම පාර සෙව්වන්ති යන ලිපිනෙහි පදිංචි DMP සුනිල් විජේසේකර මහතාගේ ලැබුණ පෙත්සම ඉදිරිපත් කරමි.
ගරු රෝහිණී කුමාරි විජේරත්න මැතිතුමිය පෙත්සම් දෙකයි. රෝහිණී කුමාරි
මැතිතුමිය. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, තංගල්ල මාතර පාර අංක 233 ධර්ම ස්ථානයේහි පදිංචි GG චමල් සංජීව මහතාගෙන් ලැබුණු පෙත්සමක් සහ පනිපිටිය නියදගල නාමල්ලු යන අංක 67-64 ධර්ම ස්ථානයේහි පදිංචි UGP අබේරත්න මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්වමි.
ගරු ජගත් කුමාර සුමිත්‍ර ආරච්චි මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අවිස්සාවෙල්ල පාර පුවප්පිටිය මිරිස්සත්ත අරණ්‍ය මාවත අංක 45 බී ධර්ම ස්ථානයේ පදිංචි වික්‍රම ආරච්චිගේ පියසීලි මහත්මියගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
ගරු නීතිඥ මදුරු විතානගේ මැතිතුමා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රාජගිරි මොරගස්මුල්ල සිරි මොරව වෙන අංක 8-4 ධර්ම ස්ථානයේ පදිංචි උදිත මිස්සක ජයවර්ධන මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්වමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්ය සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නාංක 1 ගරු මිලාන් ජයතිලක මැතිතුමා.
අහනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු කාන්තා කටයුතු මැතිතුමෙන් ඇසෙයි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය A1 ශ්‍රී ලංකාවේ සමෘද්ධි ප්‍රතිලාභයන් සංඛ්‍යාව කොපමණද? 2022-10 එක දිනට මුළු ප්‍රතිලාභයන් සංඛ්‍යාව 17,38,801. ඒ අතරින්
ගරු මන්ත්‍රීතුමා ප්‍රශ්න කියවන්න ඕනේ, උත්තරේ විතරක් කියවනවා.
දෙවනි දෙක 2021 වර්ෂයේදී අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හරහා අප දෙපාර්තමේන්තුව විසින් සමද්දු සමෘද්ධි අරුණලු එනම් සමෘද්ධි අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 2ක් සයිබල ගැන්වීමේ වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී. සමෘද්ධි අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 2ක් සයිබල ගැන්වීමේ ඉලක්ක කළද භාණ්ඩාගාර විසින් ලබා දුන් ප්‍රතිපාදන හා ඒ ප්‍රමාණය අනුව මුළු ප්‍රතිලාභීන් 75,768ක් සයිබල ගැන්වීමේ වැඩසටහන දායක කර ගැනීමට කටයුතු කරන ලදී. එහිදී සමෘද්ධිලාභී පවුල් 70,111ක් සහ අඩු ආදායම් ලාභී පවුල් 5,657කගේ ජීවන මාර්ග සංවර්ධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. 2022 වර්ෂයේ සයිබල ගැන්වීමේ වැඩසටහනට දායක කරගත් පවුල් සංඛ්‍යාව 1 සුව බොජුන්වල 14ක් ක්‍රියාත්මක කළ අතර මේ යටතේ දායක කරගත් ප්‍රතිලාභීන් සංඛ්‍යාව 60කි. සමෘද්ධි අලි මධ්‍යස්ථාන 6ක් ක්‍රියාත්මක කළ අතර යටතේ දායක කරගත් ප්‍රතිලාභීන් සංඛ්‍යාව 475කි. යූලිට් ඒකාබද්ධ විවසායකත පුහුණු වැඩසටහන් 276ක් ක්‍රියාත්මක කළ අතර ඒ යටතේ දායක කරගත් ප්‍රතිලාභීන් සංඛ්‍යාව 11,149කි. යුනිලිවර් සෞභාග්‍ය වැඩසටහන යටතේ ප්‍රතිලාභීන් 3,500ක් සයිබල ගැන්වීම වැඩසටහන දායක කරගෙන ඇත. ඒ අනුව 2021-10 දිනට සයිබල ගැන්වීම වැඩසටහනට දායක කරගත් මුළු පවුල් සංඛ්‍යාව 15,188කි. 2021-2022 වර්ෂයේදී ආර්ථික වශයෙන් සයිබල ගැන්වීම පවුල් ලෙස පිළිවෙලින් 18,059ක් හා 15,678ක් සමෘද්ධි සහනාධාර වැඩසටහන ඉවත් කර ඇත. සමෘද්ධි සහනාධාර ක්‍රියාවලියෙන් මෙලෙස ප්‍රතිලාභී ඉවත් ගියද ඔවුන් සමෘද්ධි බැංකු පද්ධතිය සමග රැඳෙමින් සමෘද්ධි වැඩසටහන සමග කටයුතු කරනු ලැබේ. A1 අදාළ නොවේ, A2 අදාළ නොවේ, A3 අදාළ නොවේ. ඈ සමෘද්ධි පනතේ අංක 36-90 සමෘද්ධි සංවර්ධන අරමුදල පිහිටුව අතර මෙම අරමුදල පවත්වාගෙන යාමට ගිණුම් ආරම්භ කිරීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් අනුමැතිය ඉල්ලා ඇති අතර මෙතෙක් එම නමින් අරමුදලක් ආරම්භ කරන මැත. ස්තුතියි.
ගරු නියෝජ්‍ය කතානායකතුමා, මගේ පළවෙනි ප්‍රශ්නය මම ඉදිරිපත් කරන්නේ ගරු අමාත්‍යතුමාගෙන්. ගරු අමාත්‍යතුමනි, දැන් මේ වෙනකොට මේ සමෘද්ධිලාභී පවුල් ගත්තාම මේ සමෘද්ධිලාභී පවුල්වල සමහරු ඉන්නවා දැන් මේ වෙනකොට විවිධ ආදායම් ලබන අයට අත්නොමතිකව දීපු තැන් අපි දකිනවා. ඒ වගේම තමයි මේ සමහර ගොඩක් වෙලාවට ගත්තහම සමහර අහිංසක දෙමව්පියන් මේ අම්මලා තාත්තලා ඉන්නවා වයසට ගිහිල්ලා ඒ අයට කිසි ආදායම් මාර්ගයක් නැතුව නමුත් ඔවුන්ගේ දරුවෝ රැකියා කරනවා කියලා මේ අයට සමෘද්ධිය දෙන්නේ නැහැ. එතකොට මේ සමෘද්ධිය නොදීම නිසා මේ දෙමව්පියෝ දැඩි අසරණතාවයට පත් වෙලා ඉන්නවා. ඒක බොහොම පැහැදිලිව අපි සමාජයේ දැක ගන්න පුළුවන් කාරණාවක් කරා මතදුව. මොකද හේතුව මේ දරුවෝ විවාහ වෙලා ගොඩක් වෙලාවට සමහර වෙලාවට විවාහ නොවි හිටියත් මේ අයගෙන් ඒ මුදලක් දෙමව්පියන්ට ලැබෙන්නේ නැහැ. ඉතින් එහෙම නොලැබෙනකොට අර දෙමව්පියන්ට ජීවත් වෙන ක්‍රමවේදයක් නැති තැන් අනන්ත ප්‍රමාණ තියෙනවා. ඉතින් මේ රටේ යම් කිසි දෙයක් සේවයක් කරපු සහ සමාජ ජීවත් වෙච්ච අහිංසක දෙමව්පියෝ වයසට යනකොට එයා ඒක රැකබලා ගන්න විදිහට මේ සමෘද්ධිය පොරොත්තු ලේඛනවල මේ වගේ නම් ගොඩාක් තියෙනවා ගරු අමතුමා. ඉතින් මේ අය හොයලා බලලා මේ අයට මොකද අපේ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්ට සමුදු නිලධාරින් මෙයාට දෙන්න ගියාම විවිධ ප්‍රශ්න ගැටලු ඇති වෙනවා. ඉතින් ඒ හින්දා ඒකට වැඩපිළිවෙලක් හොයලා මේ පිළිබඳව ඔබතුමාගේ ගරු අමාත්‍යාංශය හරහා මේ යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්න කටයුතු කරන්න හැකියාවක් තියෙනවද කියන පිළිබඳව මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි.
ස්තුතියි ගරු මන්ත්‍රීතුමනි. ඒක ඉතාමත් හොඳ යෝජනාවක්. වැඩිහිටියන්ට අපි සමෘද්ධි ප්‍රතිලාභය ලබා දෙන එක ඉතාමත් වැදගත්. නමුත් අර කිව්වා වගේම දරුවෝ ප්‍රතිරක්ෂා කරන අවස්ථාවල නොලැබෙන අවස්ථා තියෙන එක යෝජනාව ඉතාමත් හොඳයි. දැන් මේවර සමාජ සුභසාධන මණ්ඩලය මගින් විධිමත් ඉල්ලුම් පත්‍ර කැඳවීමක් කරලා තිනවා. ලක්ෂ 37ක් පමණ මේ වෙනකොට ඉල්ලුම් පත්‍ර ලැබිලා තිනවා. එහිදී තෝරා ගැනීමෙන් පසුව ඒ තෝරා ගැනීමෙන් පසුව ලේඛනගත කරනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම සේවක සංඝවල ඒ ලේඛනය. ඊට පස්සේ ලැබිච්ච නැති නමුත් සුදුසු අය ලැබෙන්න තියෙන අය ඒ ලබා ගැනීම අවස්ථාවක් තියෙන අවස්ථාවේදී අපිට ඉදිරිපත් කරන්න පුළුවන් ඒ ලේඛන ඉදිරිපත් කරාම ඒක නැවතත් අපිට ඒක යොමු කරන්න පුළුවන්. ඒ වගේම ඒ අවස්ථාවේදී ඕනම අභියාචනයක් ඉදිරිපත් කිරීම හැකියාවක් තියෙන. ඒ වගේම නුසුදුසු පුද්ගලයෝ ඉන්නවා නම් ඉවත් කිරීම හැකියාවක් තියෙනවා. ඒ වගේම දැනට තියෙන සියලුම ලේඛන අහෝසි වෙනවා. අලුත් ලේඛන ආවම මේ අවස්ථාවේදී අපිට අනිවාර්යයෙන්ම ඒකට මැදිහත් වෙන්න පුළුවන් සියලුම කොට්ටාෂවල.
ගරු අමාත්‍යතුමනි, නමුත් මේ ප්‍රශ්නය ප්‍රායෝගිකව සිද්ධ වෙන්නේ නැහැ. දැන් මේ වෙනකොට මගේ ආසනේ ගත්තත් විශාල දෙමව්පිය ප්‍රමාණයක් මේ වගේ පීඩාවට පත්වෙච්ච අය පුරොත්තු ලේඛනවල ඉන්නවා. ඒ අයට සමුදේ ලබා ගන්න බැරුව. ඉතින් අපි කියන්නේ සමහරු ඉන්නවා ඒ ගත්තහම ආදායම යම්කිසි ආර්ථිකයක් තියෙන අයත් සමෘද්ධිය ගන්න. ඉතින් මේ අය ගැන මධ්‍යස්ථව ඔබතුමාලගේ ඔබ අය නිලධාරින්ට දැනුවත් කරලා ඒ තීන්දුවක් අරගෙන මේ වගේ අහිංසක දෙමව්පියන්ට මේ සමෘද්ධිය ගන්න විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියන එක තමයි අපි ඔබතුමාගෙන් ඉල්ලන්නේ. මොකද ඔය කියන ලේඛන දිවුරුම් ප්‍රකාශ දුන්නට ගරු අමාත්‍යතුමනි එතන ඒ කාර්ය ක්‍රියාත්මක වෙන්නේ නැති එක තමයි තියෙන ප්‍රශ්නේ.
මේක ලබා දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ ලේඛන අවශ්‍යව තියෙනවා නම් පුද්ගලයන්ට නැවතත් සමෘද්ධිය ලබා දීම අර කිව්වාගේ වැඩිහිටියෝ ඉන්නවා නම් මට ඒක කෙලින්ම රිජුලේෂන් ලබා දෙන්න අදාළ නිලධාරින් නැතුව අමාත්‍යතුමාටම ලබා දෙන්න.
බවෙන් සිතේ කරමිලන් මෙතන
ඉලන්ද කරු අමාත්‍යතුමනි එහෙම දෙමව්පිය අනන්ත ප්‍රමාණ ඉන්නවා. මේ මගේ ආසනේ විතරක් මගේ පුජ්‍යලික යෝජනාවක් නෙමෙයි අද මම මේ කරන්නේ. මේ සමස්ත අපේ ඉන්න මාල්ලිමේන්තු මන්ත්‍රීවරු අමාත්‍යවරු ඇතුළු මේ සියලු දෙනාටම අත්‍යවශ්‍ය යෝජනාවක් කරන්න හින්දා මේකට පොදු වැඩසටහනක් ක්‍රියාත්මක කරලා යම් කිසි ක්‍රමවේදයක් හදන්න කියන ඉල්ලීම කරනවා. ඒ වගේ මගේ දෙවෙනි ප්‍රශ්නය සඳහා මම අවස්ථාව දෙනවා අපේ දොළවත්ත මන්ත්‍රීතුමාට ගරු නියෝජ්‍ය කතානායකතුමාට.
ගරු දොළවත්ත මැතිතුමා, ගරු දොළවත්ත මැතිතුමා, ප්‍රේමනාත් දොළවත්ත,
සුති සමවත්තුමනි, ඔබතුමා ගරු අමාත්‍යතුමනි, අපි දන්නවා මේ වෙන විට සමෘද්ධිලාභීන් වගේම ආබාධිත දීමනාව ලබා ගැනීම සඳහා විශාල ප්‍රමාණයක් පොරොත්තු ලේඛනවල ඉන්නවා. සාමාන්‍යයෙන් ආබාධිතයෙක්ව ඒ අය යම් අයකු යම් ආකාරයෙන් ජීවිතක්ෂයට පත්වනොත් තමයි ඊළඟ කෙනාට ඉදිරියට යන්න පුළුවන්. නමුත් අපි දන්නවා අපි මේ වෙන විට මිලියන 53,000ක් වැය කරලා විශාල ප්‍රමාණයක් තියෙනවා මේ ආබාධිතයෝ සම්බන්ධයෙන් යම් ආකාරයේ දීමනාවක් දෙන්න පුළුවන් නම් ඒ මිලියන 53000 වැය කරලා තියෙන්නේ ඒ සහන සපයන්න. ඒ අය සම්බන්ධයෙන් ආබාධිත පොරොත්තු ලේඛනයේ ඉන්න අය සම්බන්ධයෙන් තෝරා ගැනීම ලක් කරන්නේ නැතුව මේ පොරොත්තු ලේඛනයේ ඉන්න අයට ඒ ආබාධිත දීමනාව ලබා දෙන්න ඉල්ලීම කරන ගමන් ඒ සම්බන්ධයෙන් ආබාධිතයව සම්බන්ධයෙන් ඔබතුමාගේ අමාත්‍යංශවල ගන්න ක්‍රියාමාර්ග ගැන අහන්න කැමතියි.
ඇත්ත වශයෙන්ම එතුමාගේ යෝජනාව ඉතාමත් හොඳයි. ආබාධිතත්වය මත සීලු දෙනාටම ආබාධිතයන්ට ඒක දෙනවා නම් හොඳයි. නමුත් ආබාධිතයෝ කියන අයත් සමාජයේ වශයෙන් සවි බැලගන්න යුතු වැඩ කරන්න පුළුවන් පිරිසක්. අපේ රටේ ලක්ෂ 18ක් සමෘද්ධි ප්‍රතිලාභීන් ඉන්නවා. නමුත් වැඩ කරන්න පුළුවන් විශාල පිරිසක් ඉන්නේ. ඒගොල්ලන් ජීවනෝපාය නැති නිසා වෙනත් විවිධ හේතුන් මත 50%ක් ඉන්නේ අවුරුදු 70 වැඩි අය. ඉතුරු අයගේ විවිධ හේතුන් මත තමයි සමෘද්ධි ප්‍රතිලාභීන් බවට පත් වෙලා තියෙන්නේ. සීළු දෙනාගෙන්ම සෑහෙන ප්‍රමාණයක් සයිබල ගැනීම කළ යුතුයි. ඒ වගේම තමයි ආබාධිතයි කියන්නේ මුකුත් වැඩක් කරන්න බැරි අය නෙමෙයි. වැඩක් කරන්න බැරිය බොහෝ වෙලාවට මන්ද මානසික තත්ත්වයේ තියෙන අය. අතරින් පිරිසක් හැමෝටම මේ පිරිසක් තමයි වැඩ කරන්න බැරි. වැඩ කරන්න පුළුවන් විශාල පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ගේ සයිබල ගැනීම තමයි අපේ අමාත්‍යාංශයේ ප්‍රධාන ඉලක්කය. ඒ සඳහා අපි වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන රට පුරා පිහිටවලා තිනවා. ඒ වගේම අක්ෂි දෝෂ තීනාට ඒ උපකරණ ලබා දෙනවා. අලුතෙන්ම සීලුම පාසල් ශිෂ්‍යයන්ට අක්ෂි වශයෙන් තීනාය. අනිකුත් ආබාධ තීනාට සීලුම පාසල්වල ප්‍රාදේශීලිකම් කොට්ටාස සෑම එකකම එක පාසලක් අවම වශයෙන් ආබාධිතයන්ට විශ්වවිද්‍යාල දක්වාම යන්න පුළුවන් විදිහට විශාල පිරිසක් ඉන්නවා. ආබාධිත පිරිස් ඒක ආවර්ති කියන වචනේ දැන් අපි පාවිච්චි කරන්නේ නැත. වෙනත් ආකාරයේ හැකියාවන් තියෙන පිරිසක් ඒගොල්ලෝ. ඒ සියලු දෙනාට විශ්වවිද්‍යාල යන්න පුළුවන් මට්ටමට අධ්‍යාපනය ශක්තිමත් කරන එක අපේ ඉලක්කයක්. අනිතව තාක්ෂණික වශයෙන් උපකරණ ලබා දීම තුලින් ඒගොල්ලන්ව සයිබල ගන්නන්න පුළුවන්. අධ්‍යාපනයට එකතු කරන්න පුළුවන්. ඉන්ක්ලූසිව් එඩියුකේෂන් කියන එක ඇති කරන්න පුළුවන්. ඒගොල්ලන් සම්පූර්ණ වෙන් කළා සහනාධාරයක් විතරක් ලබා දීම තුලින් මේ ප්‍රශ්නේ විසඳුමක් නැහැ. ඒක නිසා අපි ඒගොල්ලන් එකතු කර ගැනීම සංවර්ධනයට එකතු කර ගැනීම සම්බන්ධයෙන් විශාල වැඩසටහනක් සකස් කරලා තියෙනවා. ඒකට තමයි ප්‍රමුඛතාවය දෙන්නේ ඔබතුමා කිව්වා වගේම. නමුත් ඔබතුමා කිව්වා වගේම ආර්ථික වශයෙන් දැඩි දරිද්‍රතාවයක් තියෙන අයට සියලු දෙනාට දෙන්න පුළුවන් නම් හොඳයි. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය කරන සාකච්ඡා සහ විමසීම කල්ලිවල ඒ සම්බන්ධයෙන් තවදුරටත් ඔබතුමාත් එක්ක සාකච්ඡා කරලා ඒ කටයුත්ත කරමු අපි.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 2 ගරු සුදත් මංජුල මහත්මයා ආර්ථික සංස්කරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට පැමිණ නැත සභාගත කරන. ප්‍රශ්න අංක 3 ඉම්රාන් මහරුප් මහත්මයා අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ඔව් මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු ඉම්රාන් මාරුෆ් මැතිතුමාගේ ප්‍රශ්නවලට පිළිතුරු අයන්න එක ජාතික පාසල් 1000ක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ කිසුඳු ජාතික පාසලක් නැමැති ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 125ක් සහ ඒ ඇතුළුව පාසල් 836ක් තෝරාගෙන තිබූ අතර ඉන් පාසල් 23ක් ස්ථාවර නියෝග නිකුත් කර ජාතික පාසල් බවට පත් කර ඇත. යෝජිත අධ්‍යාපන ප්‍රසංස්කරණ යටතේ පාසල් පද්ධතිය තුළ සිදුවන්නා වූ පරිපාලනමය වෙනස්කම් අනුව ඉදිරි කටයුතු කරන අතර මේ සඳහා යෝජිත පරිෂදවල ප්‍රමුඛ පාසල් බවට මේ පාසල් පත් කිරීමට කටයුතු කරනු ලැබේ. අයන 2 ජනවර්ග අනුව පාසල් තෝරා ගැනීමක් සිදු නොකළ අතර පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් මේ වෙනිදා ජාතික පාසල් වලට පත් කර ඇති තොරතුරු ඇමුණුමක් තියෙනවා. දීර්ඝ ලේඛනයක් ඔබතුමාට ලබා දෙන්න පුළුවන්. ඒක 3 මෙම වැඩසටහන සඳහා පාසල් හඳුනා ගැනීමේදී ශිෂ්‍ය ගණනය අධ්‍යාපන ප්‍රවේශ අවස්ථා හා සහභාගීත්වයේ යටතල පහසුකම් පුරුදු කිරීමේ ශක්්‍යතාවය උසස් පෙළ ශිෂ්‍ය ගණනය හා ශිෂ්‍ය ජනගහනය එවැගේම භාෂා මාධ්‍ය වැනි පහසුකම් සමාජ ආර්ථික සාධක සලකා බලා ඒ අනුව නිර්ණායක 10ක් සැලකිල්ලට අරගෙන තිනුයි. මේ සම්බන්ධයෙන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරියේදී ගනු ලබන පියවර පිළිබඳව පසුගිය අයවැය කාර්යසභා අවස්ථාවේ දින 5කදී පළාත් 5ක මන්ත්‍රීවරු සියල්ලටම කැඳවීම කළා. සමහර මන්ත්‍රීවරු ආවා, අනිත් ආපු නැතියට ලිපිගොනු ලබා ගන්නයි කෝ අපේ අමාත්‍යංශයෙන්. ඒක ඉදිරි කාල සීමා තුළ එතුමන්ගේ යෝජනා එක්ක ඒ පරිෂදවල ප්‍රමුඛ පාසල් නම් කර ගැනීම කටයුතු කරන්න පුළුවන්කම තිබෙනවා. හතර ඒ අනුව අදාළ නොවේ. ආයන්න ජාතික පාසල් 1000ක සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන සඳහා පාසල් තෝරා ගැනීමට නිර්ණායක ක්‍රමවේද ඇතුළත් කරමින් අංක 3 ඇලිරක් 2020 හා 2021 දාතමින් මාර්ග උපදේශ හා උපදෙස් සංග්‍රහයක් නිකුත් කර ඇත. 2 අධ්‍යාපන ලේකම්ගේ අංක 3 2020 හා 2021 දිනැති චක්‍රලේඛයට අනුව පාසල් තෝරා ගැනීමේදී පාසල් සිතියම්කරණය එම්තන් ස්කූල් මැපින් තාක්ෂණික ක්‍රමයේදී හරහා නිර්ණායක 10ක් යටතේ පාසල් තෝරාගෙන ඇත. එබැවින් එසදා මාර්ග උපදේශයක් ලෙස අධ්‍යාපන ලේකම් විසින් නිකුත් කරන ලද 2021 දින ඇති අංක 3 2020 චක්‍රලේඛයට වැඩිමනත් වශයෙන් මේ වන විට 3 2221 හා 2022 11 4 දාතම චක්‍රලේඛඳ නිකුත් කර ඇත. ඔබතුමාට ඒක බලා ගන්න පුළුවන්, මට බාර දෙන්න පුළුවන්. 3 පිළිතුර නැත. කිසිදු ආකාරයක සංවර්ධන කමිටු සභාපතිතුරුන්ට පාසල් තෝරා ගැනීමට අවකාශ ලබා දීලා නැහැ, එහෙම දෙන්නෙත් නැහැ මම. ඇයන්න ඒ අනුව අදාළ නොවේ.
නන්දි ප්‍රදී සභානායකවරයලේ
ගිමිනි. Yes.
நன்றி கௌரவ அமைச்சர் அவர்களே. உண்மையிலே இந்த 1000 தேசிய பாடசாலை என்று சொல்லப்படுகின்ற இந்த அரசாங்கத்துடைய வேலை திட்டத்தின் கீழே சென்ற இந்த பாடசாலைகளை தெரிவு செய்கின்ற சந்தர்ப்பத்திலே தகுதியான சில பாடசாலைகள் இதிலே உள்வாங்கப்படவில்லை, அதே போன்று தகுதியற்ற சில பாடசாலைகள் உள்வாங்கப்பட்டிருக்கின்றன என்ற குற்றச்சாட்டுகள் சில பிரதேசங்களினால் சொல்லப்பட்டு வருகின்றன. ஆகையால் ஏன் இவ்வாறான ஒரு நிலை ஏற்பட்டது? ஏனென்றால் தேசிய பாடசாலை உருவாக்குகின்ற திட்டங்கள் இருக்கின்ற சந்தர்ப்பத்திலே எவ்வாறு தகுதியில்லாத பாடசாலைகள் உள்வாங்கப்பட்டது என்பதுதான் பிரச்சனையாக காணப்படுகின்றது. ஆகையால் இதிலே அரசியல் ஏதாவது கலக்கப்பட்டிருக்கின்றதா என்ற சந்தேகம் இன்று பரவலாக கல்வி மட்டங்களிலே இருக்கின்றவர்களிடம் காணப்படுகின்றது. அது மாத்திரமல்ல, சில பாடசாலைகளுக்கு 30 லட்சம் ரூபாய், 40 லட்சம் ரூபாய், 50-60 லட்சம் ரூபாய் ஒதுக்கீடு செய்யப்பட்டு அவை தேசிய பாடசாலைகளாக பிரகடனப்படுத்தப்பட்டிருந்த போதிலும் இப்பொழுது அது இடைநிறுத்தப்பட்டிருக்கின்ற ஒரு சந்தர்ப்பம் காணப்படுகின்றது. ஆகையால் இந்த பாடசாலைகள் தெரிவு செய்யப்பட்டிருக்கின்ற இந்த விடயம் என்பது எதிர்காலத்திலே முன்னெடுக்கப்படுமா அல்லது இது இடைநிறுத்தப்பட்டிருக்கின்றதா என்ற விடயத்தை இந்த இடத்திலே அமைச்சர் அவர்கள் தெளிவுபடுத்துகிறார்.
மே வடசதான இஸ்ராட்ட கனியன் புலுவங்கமாக அது வின விட்டு முதல் வெங்கரன் பே அத்தவசியம் மமன் நிரீட்சணைகள் புத்துமா வகை கலப்பெண் நெத்தி பாசல் பவா நம் கல்ல திப்ப ஏனிசா மேக தனட தாவகாலிக வாத்திட்டு வளர்த்து பெண்ணே ඔබතුමන්ලට දීලා ඔන්න මගේ කාර්යාලයේ ඔබතුමාගේ නියෝජනය කරන දිස්ත්‍රික්කයේම ලබා ගන්න පුළුවන් පාසල් ටික ඔබතුමාගේ යෝජනා අසස් තිනුම් එවන්න. අපි ඉස්සරහ කාල සීමාවන්දී ඒක ෆයිනලයිස් කරන්න කලින් ඔබතුමන්ලට දැනුම් දෙනවා.
நன்றி ගෞරව அமைச்சர்களே. என்னுடைய இரண்டாவது கேள்வியாக இப்பொழுது அரசாங்கத்தினால் அமுல்படுத்தப்பட்டு வருகின்ற இந்த கல்வி சீர்திருத்த கொள்கையின் கீழே கிளஸ்டர்ஸ் என்று சொல்லப்படுகின்ற இந்த கொத்தணி அடிப்படையிலே உருவாக்குகின்ற விடயங்கள் பேசப்பட்டு வந்து கொண்டிருக்கின்றது. ஆகையால் இது எவ்வாறான ஒரு நிலைப்பாட்டில் இப்பொழுது இருக்கின்றது? இப்பொழுது இருக்கின்ற இந்த சூழலிலே இது அமுல்படுத்துவதற்கான சாத்தியங்கள் இருக்கின்றனவா, அல்லது இதற்கான எல்லா நடவடிக்கையும் முடிவடைந்து இது அதாவது எந்த காலப்பகுதியிலே இது அமுல்படுத்தப்படும் என்பதை இந்த சபையிலே தெளிவுபடுத்த முடியுமா?
அத்தவசியமா மேவன விட்ட அதால் அவசியம் அண்ணாவும் මැපින් ටික සිතියම් කරණය කළා, මන්ත්‍රීවරුන්ටත් දැනුම් දීලා ලිපිගුණ ටික දුන්නා. ඒ වගේම අපි පළාත් බලධාරීන්ට දැනුම් දුන්නා. මේ ජනවාරි මාසේ 15 වෙනිදා වෙනකොට within next couple of days they have to call if they are seeing any differences so they can call the members of parliament in that particular area together with the zonal directors. They can if there any suggestions to adjust or amend the clusters they can do so. But however, after 3rd week of January, I am planning to come to each and every district and the provinces, and I will invite you all when I come there, so then we can finalize then and there. Then only we start implementing by the first term of 2023, somewhere around 27th of March. Okay.
ප්‍රශ්න අංක 4 ගරු මර්ජාන පලිල් මැතිතුමා දීවර අමාත්‍යතුමාගෙන්
නියෝජ කතානායකතුමා. நன்றி கௌரவ பிரதி சபாநாயகர் அவர்களே. ஆனா உண்டு, தற்போதைய நிலையில் வேறுவலை பிரதேசத்தில் கடல் தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களத்தினால் பதிவு செய்யப்பட்டுள்ள தரச்சான்றிதழ் புறப்பட்ட ஒரே ஒரு டின்மீன் ஏற்றுமதி தொழிற்சாலையை செயற்பட்டு வருகின்றது. இந்த தொழிற்சாலையானது மீன்கள் மாத்திரமல்லாது ஏனைய கடல் உணவு வகைகள் மற்றும் மரக்கறி வகைகள் என்பவற்றை டின்மீன்களில் அடைத்து ஏற்றுமதி செய்து வருகின்ற ஒரு தொழிற்சாலையாகவும் செயல்பட்டு வருகின்றது. ஆனால் இரண்டு, தேசிய மீன் உற்பத்தியில் இருந்து காணாங்கழுத்தி வகையிலான மீன்களே டின்மீன் உற்பத்திக்கென பெறப்படுகின்றன. வருடந்தோறும் இவ்வகை மீன்களின் அறுவடைகள் கிடைப்பதில்லை. அத்தகைய காலகட்டங்களில் மெக்ரல் மீன் வகைகள் இறக்குமதி செய்யப்படுகின்றன. எனினும் மீன்களை பெற்றுக் கொள்வதில் சிரமங்களை எதிர்நோக்குவதாக டின்மீன் உற்பத்தி கைத்தொழிலாளர்கள் இதுவரையில் நமக்கு அறிவிக்கப்படவில்லை. ஆனா மூன்று, எரிபொருள் பற்றாக்குறை மற்றும் எரிபொருள் விலை அதிகரிக்கப்பட்டமை காரணமாக முழு கடற்தொழில் துறையில் பின்னடைவு காணப்பட்டிருந்த பொழுதிலும் தற்போது அவ்வாறானதொரு நிலைமை வெகு குறைவாக இருக்கின்ற நிலையில் மீனினங்களின் விலைகளின் ஏற்றம் காணப்படுகின்றது. இத்தகைய நிலையில் டின்மீன் உற்பத்தியாளர்கள் உற்பத்தி செலவினங்களுக்கு ஏற்ப தங்களது உற்பத்திகளின் விலைகளை தங்களுக்கு பாதிப்பு ஏற்படாத வகையில் நிர்ணயித்துக் கொள்கின்றனர். கடற்தொழிலாளர்களை பொறுத்தவரையிலும் நிலைமை இவ்வாறானதாகவே இருக்கின்றது. தங்களது உற்பத்திகளுக்கான நியாயமானதொரு விலையினை பெரும்பாலும் அவர்கள் நிர்ணயித்துக் கொள்கின்றனர். இதன்போது நுகர்வோருக்கும் நியாயமானதொரு விலை கிட்ட வேண்டும் என்பதற்காகவும் கடற்தொழில் சார்ந்த மற்றும் நன்னீர் சார்ந்த உற்பத்திகளை மேலும் அதிகரிப்பதற்காகவும் நாம் பல்வேறு முயற்சிகளை மேற்கொண்டு வருகின்றோம். கடல் தொழில் மற்றும் நன்னீர் உற்பத்திகளுக்கென தற்போதைய நிலையில் எரிபொருள் தட்டுப்பாடின்றி கிடைப்பதற்கான வழிவகைகளை நாம் வகுத்து செயற்படுத்தி வருகின்றோம். குறிப்பாக எரிபொருளுக்கு பதிலாக மிக குறைந்த செலவில் மாற்று எரிசக்தி தொடர்பில் ஆய்வுகளை மேற்கொண்டு மின்கலங்களில் செயற்படக்கூடிய படகுகளை நாம் பரீட்சித்து பார்த்துள்ளோம். அதே நேரம் அறுவடைக்கு பின்னரான பாதிப்புகளை குறைக்கும் வகையிலும் உற்பத்தி செலவினை அதிக அளவில் குறைக்கும் வகையிலும் நவீன குளிரூட்டி வசதிகளையும் நாம் பரீட்சித்து பார்த்து வருகின்றோம். வெகு விரைவில் இவை நடைமுறைக்கு கொண்டு வரப்படும். ஆவண்ணா உண்டு ஓம். டின்மீன் உற்பத்தியின் மூலம் தேசிய மட்டத்தில் நுகர்வு தேவையினை முழுமையாக பூர்த்தி செய்து கொள்வதற்கும் டின்மீன் ஏற்றுமதி துறையினை மேலும் பலப்படுத்துவதற்கும் முக்கியத்துவம் அளிப்பது தொடர்பில் எமது அரசாங்கத்தின் அவதானம் செலுத்தப்பட்டு வருகின்றது. அதன் அடிப்படையில் எமது அமைச்சு பல்வேறு நடவடிக்கைகளை முன்னெடுத்து வருகின்றது. அண்மையில் நாம் இத்துறை தொடர்பில் அக்கறை கொண்டுள்ள ஆளுந்தரப்பு மற்றும் எதிர்த்தரப்பு நாடாளுமன்ற உறுப்பினர்கள், டின்மீன் உற்பத்தியாளர்கள் மற்றும் உரிய அதிகாரிகள் உள்ளடங்கியதாக ஒரு கலந்துரையாடலையும் நாம் ஏற்பாடு செய்திருந்தோம். அதன்போது சில தீர்மானங்களையும் எடுத்துள்ளோம். மூலப்பொருட்களின் விலைகள், எரிபொருள் விலை உள்ளிட்ட ஏனைய உள்ளீடுகளின் விலைகள் அதிகரித்துள்ளமை காரணமாக தற்போதைய நிலையில் டின்மீன்களின் உற்பத்தி செலவினமும் அதிகரித்துள்ளது. டின்மீன்களின் விலையை விட இறக்குமதி செய்யப்படுகின்ற டின்மீன்களின் விலைகள் குறைவாக காணப்படுகின்றன. குறைந்த விலைக்கு தரமற்ற டின்மீன்களை இறக்குமதி செய்வதே இதற்கு காரணமாகும். எனவே தேசிய டின்மீன் உற்பத்தி துறைக்கு ஏற்படுகின்ற பாதிப்பினை நிவர்த்திக்கின்ற வகையிலும் விலைகளில் போட்டித்தன்மையை ஏற்படுத்தும் வகையிலும் ஒரு கிலோகிராம் டின்மீனுக்கான விசேட வர்த்தக வரியினை 100 ரூபாவிலிருந்து 200 ரூபாய் வரையில் அதிகரிப்பதற்கும் நாம் கடந்த 1/12/22 முதல் அமுலுக்கு வரும் வகையில் நடவடிக்கை எடுத்துள்ளோம். டின்மீன் விற்பனை சந்தையின் போக்கினை அவதானித்து இது தொடர்பில் மேலும் சில நடவடிக்கைகள் எடுப்பதற்கும் நாம் தீர்மானித்துள்ளோம். தேசிய ரீதியில் காணாங்கழுத்தி வகை மீன்களின் பெருக்கத்தின் அடிப்படையில் டின்மீன் உற்பத்திக்கென பெரும்பாலும் பயன்படுத்துகின்ற காணாங்கழுத்தி மீன் வகைகளின் விலைகள் வருடாந்தம் மாற்றமடைகின்றன. எனவே தேசிய ரீதியில் காணாங்கழுத்தி மீன் வகைகளின் அறுவடைகள் குறைகின்ற போது டின்மீன் கைத்தொழிலுக்கு தேவையான மூலப்பொருள் என்ற வகையில் வெளிநாட்டிலிருந்து மக்ரல் மீனினங்களை மிக விசேட வரிச்சலுகையின் அடிப்படையில் இறக்குமதி செய்வதற்கு டின்மீன் உற்பத்தியாளர்களுக்கு அனுமதி வழங்கப்பட்டுள்ளது. இந்த வரிச்சலுகையின் அடிப்படையில் 1 கிலோ மெக்ரல் மீனின் இறக்குமதி செய்கின்ற போது டின்மீன் உற்பத்தியாளர்களுக்கென சுமார் 394 ரூபாய் வரி குறைப்பு வழங்கப்படுகின்றது. அதே நேரம் டின்மீன் உற்பத்திகளுக்கு தேவையான மீனினங்களை வளர்க்கக்கூடிய வாய்ப்புகள் தொடர்பிலும் நாம் ஆய்வுகளை மேற்கொண்டு வருகின்றோம். தேசிய டின்மீன் உற்பத்திக்கென மூலப்பொருட்களாக மீனினங்களை இறக்குமதி செய்கின்ற போது நிலவக்கூடிய தடைகளை களைவதற்கான நடவடிக்கைகளையும் நாம் மேற்கொண்டுள்ளோம். குறிப்பாக டின்மீன் உற்பத்திக்கென இறக்குமதி செய்கின்ற மெக்ரல் மீனினங்களின் இருக்கக்கூடிய உயர்ந்தபட்ச கார்பனைட் அற்ற ஆசனிக்கின் பொறுமதியான 1 கிலோவுக்கு 0.3 மில்லிகிராம் அளவினை இனங்காண்பதற்கென இதுவரை காலமும் இல்லாதிருந்த உபகரணங்களையும் வசதிகளையும் வழங்குவதற்கான ஏற்பாடுகளையும் நாம் மேற்கொண்டுள்ளோம். கூட்டுறவு மொத்த விற்பனை நிலையம் முப்படைகள் உள்ளிட்ட ஏனைய அரசு நிறுவனங்களால் டின் மீன்களை கொள்வனவு செய்கின்ற பொழுது தேசிய டின்மீன் உற்பத்திகளுக்கு முன்னுரிமை வழங்கும் வகையில் நாம் நடவடிக்கைகளை மேற்கொண்டு வருகின்றோம். இதனூடாக தேசிய டின்மீன் உற்பத்திகளுக்கான சந்தை வாய்ப்பினை விரிவுபடுத்துவது எமது நோக்கமாகும். அதே நேரம் தேசிய டின்மீன் உற்பத்தி சாலைகள் அனைத்தையும் கடற்தொழில் மற்றும் நீரியல் வளங்கள் திணைக்களத்தின் கீழ் பதிவு செய்து உரிய கண்காணிப்பிற்கும் முகாமைத்துவத்திற்கும் உட்படுத்துவதற்கும் அனைத்து டின்மீன் உற்பத்தியாளர்களுக்கும் தரச் சான்றிதழ்களை பெற்றுக் கொள்வதற்கும் நாம் நடவடிக்கை எடுத்துள்ளோம். 2வது ஈனா ஏற்புடையதன்று.
கரு நியோஜக கதாநாயக துணி மகே பரவணி அத்துப்பட் பிரச்சனை கரு எமத்துமார்கள் பௌதின யாத்திராவல்ட தெல்லபாக தீமதி தீவிர அத்தியக்ஷகே அவசர பத்திர லபாதீச தீர்க்க கால தெல் போடி மெலிஸ்டிக்க இன்னவெனோ தீவிர என்ற தெல் லபாதீன லபாதன பிடிவலல்ட தமாய் மூது என்னவென்னே சமர்வாய அவருடைய ஹதாத் அத்த வட்டாவாக மூது என தன் என்னே துணை வட்டாவாக வித்தராய் நிசி கிரமவித்தியாக இடத்தை இந்த லபாதீன தீம கதினமின் கர கரண்டக கிரியாத்ம மார்க்க குணவது எம கிரமவேதியது நிசி அயரின் வெண் வெனவிட்ட கிரியாத்ம வெனவாது.
நிச்சயமாக உங்களுடைய இந்த கேள்வி மிகவும் பெருமதியானது. நிச்சயமாக உடனடியாக கவனத்துக்கு எடுக்கப்படும்.
கௌரவ அமைச்சர் நன்றி. கௌரவ அமைச்சர்
நிச்சயமாக எடுக்கப்படும். நான் உங்களோட தொலைபேசியில் தொடர்பு கொண்டு இன்றைக்கே தொடர்பு கொண்டு அதில் ஏதாவது குறைபாடுகள் இருந்தால் நிச்சயம் நிறைவேற்றப்படும்.
நன்றி அமைச்சர் அவர்களே.
ஏகி ப்ரமித்தியாக் நதி டின்மாலு என்ன ප්‍රමිතියක් නැති තින්මාලු අපි සතුසහරහ අපේ ජනතාවට පරිභෝජන දෙනවා. අන්නේ ඒ ප්‍රමිතියක් නැතුව ගෙන්නන ඒවා ගැන ඔබතුමා මහා පරීක්ෂණයක් කරලා ඒක වහම නතර කරන්න. බොහොම ස්තුතියි.
නිශ්චයමා
බොහොම සේපා. ප්‍රශ්න අංක පහ ගරු දිලිප එදාරච්චි මැතිතුමා අධ්‍යාපන මැතිතුමාගෙන් ඇසීම.
මම අහනවා ගරු.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ගරු දිලිප එදාරච්චි මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරු අයන්න ළඟම පාසල හොඳම පාසල වැඩසටහන සඳහා 2015 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා ඉදිකිරීම හා උපකරණ සැපයීම් වෙනුවෙන් වෙන් කරලද මුදල රුපියල් බිලියන 79.53 ව්‍යාපෘතිය 2016 සිට 2020 වර්ෂය දක්වා ක්‍රියාත්මක වූ අතර ඒ අනුව 2016 සිට 2020 දක්වා වෙන් වූ මුදල රුපියල් බිලියන 88.12 විස්තර ඔන්න මට ලබා දෙන්න පුළුවන්. දෙක, පිළිතුර ඔව්. එම වැඩසටහන යටතේ සංවර්ධනය කරන ලද පාසල් සංඛ්‍යාව 964 පාසල් ලේඛනයේ තියෙන වෙනම ඇමුණුමක් හැටියට. ආයන්න එක, පිළිතුර ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරන ලද පාසල් සංඛ්‍යාව ජාතික පාසල් 14 පාසල් ලේඛනයේ තියෙනවා. පළාත් පාසල් සංඛ්‍යාව 261. ආයන්න දෙක, ප්‍රශ්නයට පිළිතුර ඔව්. වැඩ නිම කර ඇති ජාතික පාසල් සංඛ්‍යාව 14 වැඩ ප්‍රසම්පාදනය කළ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් පාසල් 256 වැඩ නිම කර ඇති බවටත් පාසල් 5 වැඩ තවදුරටත් නිම කිරීමට ඇති බවත් වාර්තා කර ඇත. එන්න අදාළ නොවේ.
මට පැහැදිලි කිරීමක් ගරු ඇමතුමනි, දැන් ඔය පාසල් 5 පාසල් කීපයක්ම තියෙනවා වැඩ නිම කරපු නැති පාසල්. වැසිකිලි කැසිකිලි ඒ හදනේවා ගොඩක් ඒ පාසල් වල තියෙනවා වැඩ භාගෙට නිම කරපුවා. ඒ ඇරෙන්න 30 දෙබරව ජාතික පාසලේ පිරුම් තටාංගණයක් ආරම්භ කරා. ජාතික මේ දෙබරව 30 දෙබරව ජාතික පාසලේ ඒ පිරුම් තටාංගයක් ආරම්භ කරා. ආරම්භ කරලා මුදල් ඉදන් කරලා වැඩ කටයුතු ආරම්භ කරා. ඒක දැන් නතර වෙලා තියෙනවා. ඒක වැඩ නතර වෙච්ච නිසා මේ තිස්සමාරාමේ ජාතික පාසලක්, ඒක තිස්සමාරාමේ ක්‍රීඩා ශ්‍රේෂ්ඨයේ ගොඩක් දරුවන් අධ්‍යාපන ශ්‍රේෂ්ඨයෙන් ඉලට යන. අන්න ඒ නිසා ඒ ජාතික පාසල ගැන ඔබතුමාගේ අවධානය යොමු කරලා ඒක මේ කරලා ඊළඟට තංගල් ආසනේ නෙටෝපිටියේ ගැමුණු මහවිද්‍යාලය ඒකේ ක්‍රීඩා පාසලක් අපි අමාත්‍යාංශයේ අනුමැතිය ඇතුව ඒ ආරම්භ කරා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ නෙටුපිටියේ ගැමුණු මහවිද්‍යාලයේ ක්‍රීඩා පාසල. ඒ ක්‍රීඩා පාසලට ඉදිරි ඉඩකඩම් ලබා ගැනීම වැඩ පිළිවෙලත් ඒ අමාත්‍යාංශයෙන් දකුණු පළාත් සභාව හරහා වැඩ කටයුතු ක්‍රියාත්මක වුණා. මේ රජය මාරු වීම සමග ඒකත් නතර වෙලා තියෙන එක අත්‍යවශ්‍යම ක්‍රීඩා පාසලක් අපේ හම්බන්තොට දිස්ත්‍රික්කයට ඒක අපි යෝජනා කර කරපු එක. ඒක ඔබතුමා ඒ ගැන මේ කරන්නේ කියලා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඒ අනිත් පාසල් පළාත් පාසල් තියෙනවා වැසිකිලි නැති ගැසිකිලි නැති පඩ ආරම්භ කරපුවා. ඒ ටික වැඩ ටික නිම කරන්න කියලා මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා. ඒ වගේ මම මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි ගරු ඔබතුමනි, දැන් කමල් සංජීව අපේ දොස්තර මහත්තයා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මිනිසයා එතුමාගේ වැඩ තහනම් කරා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මේ මන්දපෝෂණය තියෙනවා කියලා. ඊයද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකතුමා ගිය සති අපේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 5-6 නම් කරා මන්දපෝෂණය සහ අවුරුදු 5ට අඩු දරුවන්ට මන්දපෝෂණයේ වැඩි කලාප කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ වලස් මුල්ල ලුණුගම්බේර අඟුණුකොළ සූර්යා කියලා කොට්ටාස 5 මේ
ගරු මන්ත්‍රීතුමා ඔය අධ්‍යාපනයට අදාළ ප්‍රශ්නයක් නෙමෙයි ඔබතුමා.
නෑ නෑ අධ්‍යාපනය තමයි දරුවන්ගේ ප්‍රශ්නය.
දරුවන්ගේ උනාට සෞඛ්‍ය ප්‍රශ්නයක් ඔබතුමා අහන්නේ.
නෑ 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 දරුවන්ට මේ
හන්දන්නේ ගරු
ඇමතුමා මම කතා කරන්නේ.
ගරු ඇමතුමාට ඒ සම්බන්ධව
පොතන් සලාකේ දෙන කතා කරන්නේ ගරු මේ දරුවන්ගේ පොතන් සලාකේ දෙන කතා කරන අධ්‍යාපන ඇමතුමා. ඒ නිසා ඒ දරුවන්ට පෙර පාසල් සහ දහම් පාසල් දරුවන් අවුරුදු 5ට අඩු දරුවන්ට පෝෂණ සලාකයක් ලබා දෙන්න ඕන. දැන් ඒ පොට්ටාස 4ම දරුවන් සෞඛ්‍ය වෛද්‍ය අධිකාරීතුමා නිර්දේශ කළ දෙන පරීක්ෂණයක් කරන ඒ වාර්තාව ඔබතුමාට මම ගෙන්න ගන්න ගෙන්නගෙන ඔසලා අබා දෙන්න ඊළඟට තමයි අපේ පාසල්වල දරුවන් රුපියල් 60ක 60කින් මේ පිටරක රුපියල් 70 80යි අම්බන්තොට දිස්ත්‍රික්කෙ රුපියල් 60කින් පෝෂණ ටිකක් දෙන්න බෑ ගරුවෙමතුමා ඒක මේ අවුරුද්ද ඉඳලා වැඩි කරලා
ඒක ගරු මන්ත්‍රීතුමා ගරු දිලිප මන්ත්‍රීතුමා ඔබතුමා ප්‍රශ්නේ පිළිවෙලට අහුවා නම් එතුමාට උත්තර දෙන්න පුළුවන් දැන් කතාවක් වගේ කරගෙන යනකොට අමාරුයි ඒ වැඩේ
මම තීරුම් කරලා දුන්නා අපි මම තුමාට කිව්වා ඒ දරුවන්
මම ඔබතුමා මේ අර කොටස් ප්‍රශ්නේ කොටස් වශයෙන් අහන්න ඔව් ගරු මන්ත්‍රීතුමා
නියෝජ්‍ය කතානායකතුමනි එතුමා පළවෙනි සහ දෙවෙනි දෙපරවය ජාතික පාසලේ පිහිනුම් තටාකයේ ප්‍රශ්නයත් නෙටෝල් පිටියේ ගම්නු ක්‍රීඩා පාසලේ ඉදිරි වැඩකටයුතු සම්පූර්ණ කිරීමත් ගැන කතා කළේ මම ජාතික පාසලේ පිහිනුම් තටාක ගැන වාර්තාවක් ගෙනල්ලා තිබෙන තත්ත්වය මම පැහැදිලි කරලා දෙන්නම් නෙටෝල් පිටි ගම්නු ක්‍රීඩා පාසල සම්බන්ධයෙන් පළාත් සභාවෙන් දකුණු පළාත් සභාවෙන් තොරතුරු ලබා ගන්න ඕනේ ඊළඟට එතුමා අතුරු ප්‍රශ්නය හැටියට ඇහුවේ අර වෛද්‍යවරුගේ මන්දපෝෂණ තත්ත්වය වෛද්‍යවරයා පෙන්වුම් කරාම ඔහුගේ වැඩතහනම් කළා ඔව් නමුත් දකුණු පළාතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් තොරතුරු ඉදිරිපත් කළා තිනු අවුරුදු 5ට අඩු දරුවන්ගේ විශේෂයෙන් පෙරපාසල් යන දාම් පාසල් යන හෝ පෙරපාසල් යන දරුවන්ගේ පෝෂණ තත්ත්වය ගැන මම හිතන්නේ ඒ ගැන නෑ ඔව් පාසල් වල දරුවන් සම්බන්ධයෙන් මම ඒ කොටසට උත්තරය දෙන්නම් ඒක මේ අවුරුද්දේ රුපියල් බිලියන 16.1ක් වෙන් කළා තිනු පෝෂණ වැඩසටහනට දැන් මේ වෙනකොට ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්ය සාධක බලකාය කමිටුවකුත් අපේ අමාත්‍යංශයත් අනිකුත් සංවිධානත් එකතු වෙලා ඒක සැලැස්ම හදාගෙන යනවා. අපි මේ අවුරුද්දේ දරුවෙකුට රුපියල් 100ක් වෙන් කළා දෙන්න තමයි කටයුතු කරන්නේ අර කිව්ව ගාන මදි. ඔව් ඒකින්ද 100ක් වෙන් කළා ඒ කටයුත්ත කරගෙන යනවා. දැන් අපි 19 20 වෙනකොට නිවාඩු දීලා නැවත පටන් ගන්නකොට මේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වේවි.
මේ හැටි කරගන්න බැරි නිසා තමයි මම උදාර යෝජනා කරේ. මගේ දෙවියන් අතුරු පස්සේ අපේ මන්ත්‍රීතුමීට මම
ගරු ඇමතුමනි මං හිතන ඔබතුමාගේ තරහ නිවිල ඇති කියලා දැන් කොහොම වුණත් මම මගේ ප්‍රශ්නේ අහන්න කලින් ඒ ඉස්සලා කතා කරපු දේ මම නැවත වතාවක් ඔබතුමාට මතක් කරන්නම් ඒක සංයමයෙන් අහන්න මේ අයව බඳවා ගත්තේ අපි අර කලින් කියපු 2019 දෙසැම්බර් 31ට අවුරුදු 40ට අඩු එතකොට ඒ එදා ඉඳන් අද වෙනකන් ඒගොල්ලන් ගුරුවරු හැටියට පුහුණුවක් ලබන අතරෙම සේවය කරනවා මම දන්න තරමින් කලාප මට්ටමින් ඒ අයට ලබා දීමක් කරනවා කියලා දැනුම් දීලා තිනු ඒක සත්‍යයක් නං
කරවමතු
21 වර්ෂ දෙකම කොවිඩ් 19 නිසා 50%කට වැඩි අඩු වැඩි වෙන්න
දැන් ලබා දෙනවා මේ වර්තමානයේ ලබා දෙනවා පුහුණුව
නෑ නෑ විධිමත් පුහුණුවක් ලබා දෙන්න නම් ගුරුවරයාව ගෙනහිල්ලා හිටන් මේ ගුරු මධ්‍යස්ථානයේ පුහුණු කරන්න ඕන
ඔබතුමා මේක සොයලා බලන්න
මේ එක්කෙනෙක්ව මේ ඔක්කොම පත් කළා තියෙන්නේ අභ්‍යාසලාභින් හැටියට මිසක් වෙන ආකාරයකින් නෙමෙයි දැන් මේ වැඩපිළිවෙල අවුරුදු 3ක් තිස්සේ ඇවිල්ලා මම අවසාන වශයෙන් මේකේ තීන්දුව කියන්නේ කැබිනට් පත්‍රිකා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ උපදේශ මේ සියල්ලම අරන් තමයි දැන් අපි නිවේදන නිකුත් කරන්න යවලා තින්නේ විභාග දෙපාර්තමේන්තුවට දැන් මේක වෙනස් කරන්න යනවා කියන්නේ දැන් මේ විශ්‍රාමගිය ගුරුරුන්ට ගුණාත්මක භාවයෙන් යුත් ගුරුවරයෙක් පන්තියට දෙන වැඩ පිළිවෙල තව ප්‍රමාද වෙනවා.
මම කියන්නේ මෙහෙමයි දැන් ඒගොල්ලෝ අවුරුදු 2ක් සේවය කරනවානේ. එතකොට ඒ බඳවා ගන්නකොට රාජ්‍ය සේවයට ගරු ඇමතිතුමා ඒගොල්ලන් අවුරුදු 40ට අඩුයි. කොහොමටත් ගුරුවරුන් බඳවා ගැනීමේ පටිපාටියේ අවුරුදු 40ට බඳවා ගන්නත් බෑ. එතනදිත් උල්ලංඝනය වෙලා තියෙනවා. දැන් උල්ලංඝනය වෙලානේ තියෙන්නේ ඒගොල්ලන් දැන් අවුරුදු 2ක් ගුරුවරු හැටියට වැඩ කරනවා. මම ඔබතුමාට යෝජනා කරන්නේ දැන් මේ අධ්‍යාපන අමාත්‍යාංශයේ යටතට ගත්ත සංවර්ධන නිලධාරීන් පමණක් හෝ 2019 දෙසැම්බර් 31ට අවුරුදු 40ට අඩුයි කියලා සලකන්න පුළුවන් නම් සුදුසුයි කියලා මම යෝජනා කරනවා. මොකද රාජ්‍ය සේවා කොමිෂන් සභාව දබා දීලා තියෙන නිර්දේශ ඇතුලේ එය පැහැදිලිව සඳහන් වෙනවා ඒ අය බඳවා ගන්න කියලා තියෙනවා විද්‍යාපීඨ පුරප්පාඩු ටික බඳවාගෙන ඉතුරු වෙනවා නම්. ඔබතුමාට මම ඒක දැන් මේ වෙලාවේ මම සභාගත කරන්නම් ඔබතුමාට. ඒ ප්‍රශ්නේ එහෙමයි ඔබතුමාගේ නිර්දේශයේ නැවත වතාවක් ඔබතුමාගේ නිර්දේශයේ නැවත වතාවක් ඒ අයට නඩු යන්න කියනවා නම් ඉස්සෙල්ලා ඔබතුමා කේන්ති ගිහිල්ලා කිව්වා. ඔව්. ඒක ඒ විදිහට හරි ඒගොල්ලෝ විසඳා ගත යුතුයි. මගේ අතුරු ප්‍රශ්නේ ගරු ඇමතුමා. ඔව්. මම ඉවර කරන්න. මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ. මම නැවත වතාවක් කියනවා ඔබතුමා ඒ අය දිහා පොඩි සංවේදීව බලන්න වසර 2ක් සේවය කරලා තියෙනවා. ඒ අයට පුහුණුවක් ලබා දෙනවා කියලා ඒ අය කතා කරලා කියනවා. ඔය 40ට වැඩි අය ඉන්නේ 250කට අඩු ප්‍රමාණයක්. ඒ පිළිබඳව ඔබතුමාගේ විශේෂ කැබිනට් පත්‍රිකාවක් යොදාගෙන හෝ ඒ අයව ගන්න පුළුවන් නම් හැකියාවක් තියනවාද කියලා බලන්න. මගේ අතුරු ප්‍රශ්නය දැන් බිංදුව 4 අර දැන් මෙතුමා කතා කරපු මන්ද පෝෂණය ගත්තහම ඒ කියන්නේ උපතේ සිට පූර්ව ළමාවිය සංවර්ධනය මධ්‍යස්ථානයේ දක්වා දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය පිළිබඳව යුනිසෙෆ් වාර්තාව ඔබතුමා දකින්න ඇති. ඉදිරියේදී තව මිලියන 4කට ආසන්න ප්‍රමාණයක් උග්‍ර මන්ද පෝෂණයට ගොදුරු වෙන්නට ඉඩකඩ පවතිනවා කියලා ඒ වාර්තාවේ තියෙනවා. මම ඔබතුමාගෙන් අහන්නේ දැන් මේ 4ට අඩු දරුවෝ ගැන. එතකොට මේ 4ට වැඩි පාසල් යන උසස් පෙළ දක්වා දරුවන්ගේ පාසල් දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය සොයා බැලීමට නියාමනය කරන යම්කිසි වැඩසටහනක් අධ්‍යාපන අමාත්‍යාංශයේ සතුව තියෙනවද?
අර නියෝජ්‍ය කතානායකතුමනි, එතුමිය මතු කරපු පළවෙනි ප්‍රශ්නය කොටස් දෙකක් තිබෙනවා ඒකේ. එකක් පාසල්වල සේවය කරන අභ්‍යාසලාභීන් හැටියට පාසල්වලට යොදවපු ගුරු දැන්ට සේවය කරන ඒ පිරිස සංවර්ධනධාරීන්ගේ කොටසක් එතන ඉන්නවා. ඒ පිරිසට යම් පුහුණුවක් දීලා තිනවා. ඒ නිසා 40ට වැඩිවුවත් ඒ ඇයට අවස්ථාවක් දෙනවද කියන කාරණය. එක. දෙවැනි කොටස තමයි අධ්‍යාපන අමාත්‍යාංශයට සම්බන්ධ වෙලා තිනවා තව පිරිසක්. එතන සිය ගණක් ඇති. එතකොට ඒ පිරිසට ගුරුවරු හැට පුහුණුවක් ලැබිලා නැහැ. නමුත් එතනත් ඉන්න පුළුවන් 40ට වැඩි පිරිස. හැබැයි 40ට වැඩි පිරිස් මම හිතන්නේ ඒක මේ 10ක් 15කට වඩා ඉන්නවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මට ඇවිල්ලා ඒගොල්ලෝ හම්බ වුණෙත් නැහැ. මම හිතන්නේ මම ඉන්නේ අමාත්‍යංශේ, මම අද උදේත් ගිහිල්ලා පැය භාගයක් ඉඳලා ආවේ. ඔය කියන පිරිසට ඇවිල්ලා මාව හම්බුණා නම් මට කතා කරලා යම් විසඳුමක් ගැන කතා කරන්න තිබුණා. ඉතින් ඔබතුමිය දැනුම් දෙන්න ඒ ඇයට මාව හම්බෙන්නයි කියලා. ඒතර බලමු ඒගොල්ලන්ගේ තත්ත්වය. මොකද ඔතන තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් 40ට අඩු අයට 40ට වැඩි අයට මේ විභාගයකට පෙනී ඉන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. හැබැයි මේ විභාගයට පෙනී සිටින්න බැරි වුණත් ඒගොල්ලන්ට පාසල් පද්ධතිය තුළ සේවාවක් අපි සංවිධානය කළා තියෙන්නේ. ඒකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒතර සිය ගානකට සීමා වුණහම පස්සේ අපි බලමු කී දිනකට ඉල්ලන්න බැරි වෙනවද කියලා. ඒ අනුව තීන්දුවක් ගන්න. මොකද මේක මහා පොදු ගුණාකාරය වගේ ඔක්කොම එකට ගත්තොත් මේ ප්‍රශ්නේ විසඳන්න හම්බ වෙන්නේ නැහැ.
ගරු මන්ත්‍රීතුමයි කෙටියෙන් අහන ලොකු වෙලාවක් ගත වෙලා
තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ විභාගයට පෙනී සිටින්න අවස්ථාව දෙන්න කියන එක.
ගරු කෑ ගන්නතු ඉන්නකෝ අනේ.
ගරු මන්ත්‍රීතුමාලා නිශ්ශබ්ද වෙන්න.
ගරු මන්ත්‍රීතුමිය ඕනෑම විභාගයක් පවත්වන දිනේදී ඒ විභාගයේ ගැසට් කරනකොට ඒ දිනේ තමයි රාජ්‍ය සේවයේ වර්ණයක් කරන හැම විභාගයකටම වන්න දිනේ. ඒක අපිට වෙනස් කරන්න බෑ. ඒක රාජ්‍ය සේවකයන්ට හැමෝටම පොදුයි. ඕනම විභාගයක් ගුරු සේවයට මඳවා ගැනීම නෙමෙයි, රාජ්‍ය පරිපාලන සේවයට හෝ කළමනාකරණ සේවයට ඕනම එකකට ගන්නකොට බැක්ඩේට් කළා ඇප්ලිකේෂන් කෝල් කරන්නේ නැහැ. ඇප්ලිකේෂන් කෝල් කරන ඩේට් එකට තමයි වයස් සීමාව බලන්නේ. ඉතින් ඒක මට වෙනස් කරන්න බෑ. ඒක රාජ්‍ය සේවා කොමිෂන් සමයෙන් ලැබිච්ච උපදෙස් අනුව පවත්වාගෙන යන්නේ. හැබැයි අර ඔබතුමිය කිව්වා වගේ ඔබතුමියත් පිළිගන්නවා සිය ගාණක් ඉඳීවි කියලා. ඒ සිය ගාණට ඉල්ලන්න බැරි වුණොත් අපි ඒක වෙනම වැඩපිළිවෙලකට යන්න.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රී. ප්‍රශ්න අංක 5 ගරු මුදිතා ප්‍රේසාන්ති මැතිනේ කුසිකර්ම අමාත්‍යතුමාගෙන් ඇසීමට.
මම අහනවා
ගරු නියෝජ්‍ය කතානායකතුමනි.
ගරු මේ අමරවීර මහත්මයාතුමනි. ඔව්.
අන්ද පෝෂණයේ ප්‍රශ්නය පාසල් දරුවන්ගේ සම්බන්ධයෙන් නම් අපි ප්‍රතිපාදන වැඩි කළා. ඒක වැඩපිළ දැන් ක්‍රියාත්මක කරන් යනවා. මැනීම සඳහාත් යම් වැඩපිළක් තියෙනවා. හැබැයි පාසල් පද්ධතිය තුල නමුත් මම මේ ෆස්ට් ටර්ම් එක පටන් ගන්න වෙනකොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්ගේ මාර්ගයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැන්ට මූලික සාකච්ඡාව තියලා තිනවා. ඊළඟට මේ රටේ ඉන්න පීඩියාට්‍රිෂන් ඇසෝසියේෂන් එක. ඒගොල්ලෝ මට ලියලා තිනවා, මම ලබන සුමාන ඒගොල්ලොත් එක්ක කතා කරනවා. දිවයින පුරාම ආවරණ වෙන ආකාරයට MOH ඔෆිස් මට්ටමේ මේක බොහෝ දුරට සම්පාත වෙනවා කොට්ටාසයකට. ඒ මට්ටමින් විශේෂයෙන්ම මේ ප්‍රාථමිකංශයෙන් ආරම්භ කළා වෙල්නස් කියන ප්‍රෝග්‍රෑම් එක. පටන් ගත්තාම අපිට ওই සියලු තොරතුරු ලැබෙනවා තවදුරටත් තහවුරු කරගන්න. ඒ සඳහා වෙන වැඩපිළක් යොදන්න පුළුවන්. විශේෂයෙන් පාසල් වයසේ නොවන පෙර පාසල් වයසේ යන අවුරුදු 5ට අඩු දරුවන් සම්බන්ධයෙන් ළමා හා වනිතා කටයුතු අමාත්‍යංශයත් සෞඛ්‍ය අමාත්‍යංශයත් තමයි කතා කරන්නේ. මේ සෞඛ්‍ය අමාත්‍යතුමා ඒකට පිළිතුරක් දෙවි. ඔව්. ඒක අපේ සෞඛ්‍ය අමාත්‍යතුමා පිළිතුරක් දෙවි.
හරි බොහොම ස්තුතියි. ගරු සෞඛ්‍ය
අමාත්‍යතුමා. සම්බන්ධව මේ වෙනකොට ගණනය කරලා තියෙනවා 21,000ක් දරුවන්.
අවශ්‍යතාවය. ඒකට පූර්ණ වැඩපිළිවෙලක් මේ වෙනකොට සකස් වෙමින් පවතිනවා. මම හිතන්නේ හැකේ ඉක්මනින් අපි ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මම මේ වෙලාවේ ස්තුතිවන්ත වෙනවා, විශේෂයෙන්ම හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා විසින් ආරම්භ කරපු කැපකරු මාපිය වැඩසටහන වැනි වැඩසටහනක් මේ වෙනකොට කතා කරලා තියෙනවා. ඒ වෙනුවෙන් මේ වෙනකොට මං හිතන්නේ ළමයි 21,000 ඉන්නේ, 10,000කට වැඩිය කොටසකට මේ මාපිය කැපකරු වැඩසටහන හරහා මුදල් සහ ආධාර ලැබෙනවා. ඒක ක්‍රියාත්මක කරන්න ප්‍රාදේශීය ලේකම්ලා හරහා නිලධාරීන් 5 දෙනෙක් ඉන්නවා, පෞල් සෞඛ්‍ය සේවිකාවත් ඇතුළත්ව ඒ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා මේකෙන්. ඒකෙදී 14,000ක් එක දරුවෙක් වෙනුවෙන් වෙන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අපිට තියෙන ලොකුම ප්‍රශ්නය මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවාගේ පවුලේ තවත් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා නම් 2 දෙනෙක් ඉන්නවා නම් අර එක දරුවෙකුට විතරක් මේක කොයි විදිහකටද කෙරෙන්නේ කියන එක ප්‍රශ්නයක් තියෙනවා. නමුත් නියත වශයෙන්ම මම විශ්වාස කරන්නේ මේ 21,000 කියන එක මං හිතනවා 40,000ක් විතර ඇති කියලා වර්තමානයේ තියෙන ආහාරයේ. ඉතින් මම මේක ගත්තේ ඇත්තටම රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ඒ කාලේ සාර්ථක කරපු මාපිය කපකරු වැඩපිළිවෙල. ඒ වැඩපිළිවෙලම මේ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන්න කටයුතු කරනවා.
බොහොම සිතයි.
ඒක එක්මනින් ක්‍රියාත්මක කරනවා.
බොහොම සිත කරු මහින්දම රවිරන්තුම ගරු ප්‍රශ්න වලට කෙටියෙන් පිළිතුරු දෙන්න කියලා ඉල්ලීමක් කරන කාලය විශාල වශයෙන් ගත වෙනවා.
වෙලාව ඉතුරු කර ගැනීම සඳහා පිළිතුරු විතරක් ලබා දෙන්නම්. ආයක බහුල වශයෙන් කිකිලි බිත්තර ආහාරයට ගන්න අතර අතිරේකව ඉතා සුළු ප්‍රමාණයෙන් වටු බිත්තර, තාරා බිත්තර වැනි බිත්තර වර්ග පරිභෝජනය කරනු ලැබේ. පිළිතුර 2 නැත, 3 අදාළ නොවේ, 4 අදාළ නොවේ, 5 මේ වන විට කිකිලි බිත්තරයක ගොවි පොලෙන් විකුණුම් මිල රුපියල් 49.50 පමණ වේ. මේ වන විට විවෘත වෙළඳ පොළ තුළ බිත්තරයක් රුපියල් 55.65 දක්වා සීමාවේ අලෙවිය සිදුවේ. සුපිරිදි වෙළඳසැල්වල අලෙවිය තබා ඇති ඇසුරුම් කරන ලද බිත්තරයක මිල රුපියල් 65ක් පමණ වේ. ආ1 ඔව් කුකුළු මස් විවිධාකාරයෙන් සැකසුම් කර වෙළඳ පොළ වෙත ඉදිරිපත් කරනු ලබයි. උදාහරණ ලෙස කුකුළු මස් සම්පූර්ණ කුකුළා සම සහිත සම රහිත හාෆ් චිකන් කෑලි කපන ලද කුකුළු මස් ෆ්‍රී කට්ස් කියන එක කුකුළු මස් කොටස් චිකන් පාර්ට්ස් ඒ කියන්නේ ආදිය අධිශීතකල සීතකල හා සීත නොකල තත්ත්ව යටතේ වෙළඳ පොළ වර්ග අනුව විකුණනු ලබයි. මෙම එක් එක් වර්ගවලට ඇති ඉල්ලුම හා සැපේම අනුව වෙළඳ පොළ මිල නිෂ්පාදකයන් විසින් තීරණය කරනු ලබයි. පාරිභෝගික රුචිකත්වය හා වියදම් කළ හැකි මුදල් මත අවශ්‍ය මස් වර්ගය මිලදී ගැනීමට මෙම ක්‍රමය තුළ ඉඩ සැලසේ. ආ2 කලින් කලට කූල මස් සම්පූර්ණ කූලා සම සහිත සම රහිත සඳහා පාලන මිලක් නියම කර තිබූ අතර මේ වන විට කූල මස් සඳහා පාලන මිලක් නියම කර නොමැත. 3 අදාළ නොවේ, ඈ අදාළ නොවේ.
බොහොම ස්තුතියි ගරු මහත්තුනි. ප්‍රශ්නාංක 7 ගරු දයශ්‍රී ජයසේකර මහත්තුමා සෞඛ්‍ය මහත්තුමාගෙන් ඇසීමට.
මහනෝ
කාලය ප්‍රශ්නයක් නිසා මම හිතනවා ප්‍රශ්න පිළිතුරු පමණක් ලබා දෙන්න කියලා. සමාවෙන්න. පළවෙනි ප්‍රශ්න ත්‍රිපෝෂ පැකට්ටුවක පිළිතුර 1973 වර්ෂයේදී ත්‍රිපෝෂ වැඩසටහන ආරම්භ කරන ලදී. දෙවැනි පිළිතුර පෝෂණ සංයුතිය 5 දැක්වේ. පෝෂණ සංයුතිය මම ටේබල් කරනවා. මම හිතන්නේ ඒකේ විශාල පිරිසක් තියෙනවා, කොටස් ගණනාවක් 30ක් විතර අඩංගු වෙනවා. තුන්වැනි ප්‍රශ්නය ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා වාර්ෂික වැය කරනු ලබන මුදල කොපමණද කියලා ඔබතුමා පිළිතුර. ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා 2021 වර්ෂයේ රුපියල් මිලියන 1230කුත් සහ 2022-2012 වන විට රුපියල් මිලියන 750ක් මුදලක් වැය කර තිබෙනවා. ඊගාව ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් 2017 වර්ෂයේ සිට සුපෝෂා නිෂ්පාදනය වෙළඳ පොළට නිකුත් කරලා තිබෙනවා. ඊගාව ප්‍රශ්නයේ පිළිතුර ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය සුපෝෂ නිෂ්පාදනය 2021 වර්ෂයේ රුපියල් මිලියන 757ක වාර්ෂික ආදායමක්ද 2022-2016 දින වන විට රුපියල් මිලියන 661,000ක්ද ආදායමක් උපයා තිබෙනවා. ඊගාව ප්‍රශ්නය ලෝක සමායන මිලියන සමායන මිලියන 661ක් 2021 මිලියන 558ක් එත් එක්කම ප්‍රශ්නය ලෝක ආහාර සෞඛ්‍ය කෘෂිකර්ම සංවිධානයේ වාර්තාවලට අනුව පිළිතුර ලදරු මාන්ද පෝෂණය පිළිබඳ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ විසින් නිකුත් කළ ආසන්නම වාර්තාව 2014 සිට 20 දක්වා එනම් කොවිඩ් ලෝකම සංගත තත්ත්වයට පෙර රත්ත මත පදනම්ව සකස් කරන ලද ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය යුනෙස්කෝ සංවිධානය ලෝක ආහාර වැඩසටහන හා ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව නිකුත් කළ The State of Food Security and Nutrition in the World 2022 යන වාර්තාවයි. මෙම වාර්තාව මගින් ෂය බව මිති බව සහ අඩු උපත් බර බව සංරවකයන් තුන ඔස්සේ මන්ද පෝෂණ තත්ත්වය සලකා බලා ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ලදරු මන්ද පෝෂණ තත්ත්වය මෙසේය. ටේබල් එකක් තියෙනවා. වයස අවුරුදු 5 අඩු බාර දරුවන්ගේ දත්ත ගාන රටවල් 200ක්. එකෙන් 48ක් සහභාගී වෙලා නැහැ. දත්ත නොමැත 48ක දත්ත නැහැ. ඒක 71 වෙනි ස්ථානයේ පසු වෙනවා. අඩු උපත් බර රටවල් 200න් එකෙන් 56ක් සහභාගී වෙලා නැහැ. ඒක 12 වෙනි තැනට ඉන්නවා. ඊගාවට වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ කුෂභාවය එහෙම නැත්නම් අය දත්ත රටවල් 95ක නැහැ 295ක නැහැ මේකෙන් 3 වෙනි ස්ථානයේ සිටින්නේ මෙම ගණනය කිරීම සඳහා ශ්‍රී ලංකාව වැනි සංවර්ධිත වෙමින් පවතින රටවල මෙන්න සංවර්ධිත රාජ්‍යයන්ද ඇතුළත් වේ නේපාලය ඉන්දියාව බංගලාදේශය වැනි රටවල් සහ සංසන්දනය කිරීමේදී අප රටෙහි දීර්ඝකාලීන මන්ද පෝෂණය එනම් මිටි බව අඩු මට්ටමක පවතී සාමාන්‍ය මිටි බව ඉහළාගයක් වූ විට කෘෂි බව අඩුවේ එසේම අප රටේ කෘෂි දරුවන් අතර පවතින මැරස්මස් එහෙම නැත්නම් මැරස්මස් සහ කොවිෂෝකෝ වැනි රෝග තත්ත්වය වාර්තා වනුයේ ඉතා අඩුවෙන් The State of Food Security and Nutrition in the World 2022 වාර්තා වනුව දකුණු ආසියාව කලාපයේ රටවල ඉරානයේද ඇතුළත් දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වය මෙසේය වයස අවුරුදු 5ට අඩු දරුවන් මිටි බව ඉරානයේද ඇතුළු අගෙයීමට ලක් වූ රටවල් ගණනෙන් 9ක් ශ්‍රී ලංකාවේ 7 වෙනි තැන සිටිනවා ඒ වගේම අඩු බර උපත් 9න් 3 වෙනි තැන ඉන්නවා වයස අවුරුදු 5ට අඩු දරුවන්ගේ කුෂ්‍යභාවය 9න් 2 වෙනි තැනට සිටිනවා ඒ වගේම ප්‍රශ්නේ ශ්‍රී ලංකාවේ ලදරු වන්ද පෝෂණය එහි අගයන් ගෙන තිබේ නම් එයට හේතු කවරේද යන්න තවදුරටත් පිළිතුර 20/21/22 වර්ෂවලදී ජාතික පෝෂණ මාස තත්ත්වයන්ට අනුව ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 5ට අඩු දරුවන් අතර මන්ද පෝෂණය තත්ත්වයන්ගේ යම් වැඩිවීමක් නිරීක්ෂණය වී ඇත ඒ සඳහා බලපෑ හේතුන් වන්නේ කිරිපිටි බිස්කට් මොල්ට් ආන වර්ග හා අනිකුත් අධි සැකසු අල්ට්‍රා ප්‍රොසෙස්ඩ් ආහාර වර්ග වැනි දරුවන්ගේ පෝෂණයට හා සෞඛ්‍යයට අහිතකර ආහාර පාන ප්‍රචලිත කිරීම සඳහා සදාචාරාත්මක නොවන පරිදි සිදුවන වෙළඳ හා වෙනත් ප්‍රචාරක ක්‍රියාවන්හි හමුවේ මේවා මිලදී ගැනීමට ජනතාව පොළඹවා ගැනීම සිදුවීම ලදරු ළමා රැකවරණ පුරුදු ප්‍රශස්ත මට්ටමින් සිදු නොවීම වැරදි ආහාර පුරුදු සෞඛ්‍යමත් නොවන ජීවන රටාවකට ජනතාව පුරු වී සිටීම පෝෂණය සඳහා අඩු ප්‍රමුඛත්වයක් ප්‍රමුඛතාවයක් දෙන අනවශ්‍ය මුදල් පරිහරණය පුරුදු වීමට හේතු වීම ආර්ථික අර්බුදය හා ආහාර අර්බුදය හමුවේ ප්‍රමාණවත් පෝෂදායී ආහාර සපයා ගැනීම සඳහා පවුලේ ක්‍රය ශක්තිය අඩු වීමද බලපෑමක් විය හැකිය ප්‍රශ්නය නොවිසන මේ මන්ද පිළිතුරු පැන නොගෙන
හලෝ අමාත්‍යමනි ඔබේ පළවෙනි අතුරු ප්‍රශ්නය විශේෂයෙන් ඔබතුමා ඔය අවසානයේ කිව්ව තොරතුරු ටික ඒ කියන්නේ ලංකාවේ ලදරු මන්ද පෝෂණයේ ඉහළාගයක් ගැන තිබෙනවා ඒට හේතු විදියට ඔබතුමා හදපු මේ report එක තුල දැනට මොන වගේ දැන් ඕක තමයි ඇත්තටම හේතු කාරණා විදියට ඔබතුමාට ගන්න තියෙන කාරණා මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගෙන් මේ කරුණු මත පදනම් වෙලා මේවා යම්කිසි කාලවකවානුවක් තුළ අඩු කර ගැනීම සඳහා යම් කමිටුවක් පත් කරලා එයට සම්පූර්ණ බලය දීලා මේක ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම මොකද හේතුව මෙතනින් තමයි වැටිය දලව ගන්න පුළුවන්කම තියෙන්නේ මොකද හේතුව මේ සම්බන්ධව විවිධ වෘත්තික වෘත්තිවේදීන්ගේ සංවිධාන විශේෂයෙන් ඩොක්ටර් චමල් සංජීව මහත්මයා මේ සම්බන්ධව කරපු යම් නියදියක තිබිච්ච කාරණයක් මාධ්‍යවලින් වැරදියට පළවීම නිසා එතුමා දැන් අද වැඩදානම් කරලා තිනවා උතුමාලා යාට දඬුවම් දීලා තියෙනවා. හැබැයි දැන් ඒ කාරණේ සත්‍ය වෙලා තියෙන්නේ. අත වශයෙන් දැන් ඔව්ව සත්‍ය වෙලා තියෙන්නේ. ඔබතුමා මේ පාර්ලිමේන්තුවේ පිළිගත්තා. එතුමා කිව්ව කාරණේ ඕක නෙමෙයි. යම් සමහර තැන්වල සූර්යාව ප්‍රදේශයේ 80% විතර ප්‍රමාණයකට යනකල් තියෙන සමහර ප්‍රදේශවල. සමහර ප්‍රදේශ සමස්යක් නෙමෙයි. හැබැයි ඒක පත්තරේ දැම්මා. මට විනාඩියක් දෙන්න. පත්තරේ දැම්මා 80% සූර්යාව මන්දපෝෂණය. ඒක තමයි වැරද්ද. මේ රටේ මාධ්‍ය ඒක වැරදි විදිහට ප්‍රචාරය කිරීම නිසා ඇතුණු තත්ත්වය. මොකද ඌ ගිල්ල ඔය ටික ඔක්කොම පෙන්නවා. හැබැයි අද වෙනතුරු ඔහුගේ ඌ වැඩදානම් කරලා තියෙනවා. මම ඔබතුමාගෙන් ඉල්ලනවා මේ අයව වැඩදානම් කරන්න නෙමෙයි තියෙන්නේ. මේ අයව පාවිච්චි කරලා කියන්න ආරයිට්. දැන් එනම් ඔබතුමා කිව්වනේ මේක තියෙනවායි කියලා මේම දෙයක්. ඔබතුමා මේක වගකීමක් බාරගෙන වැඩ කරන්න කියලා යාව දැම්ම නම් ඇත්තටම ඌ යම් කිසි වැඩපිළික් මේ ක්‍රියාත්මක කරයි. ඒ නිසා මම ඔබතුමාගෙන් අහන්න කැමතියි පළවෙනි අතුරු ප්‍රශ්නේ විදියට මේ මර්ධනය කිරීම සඳහා ඇත්තම ලදරුහා මන්දපෝෂණ තත්ත්වයන් පිළිබඳව පෞල් සෞඛ්‍ය කාර්යාංශය කරපු සමීක්ෂණේ ප්‍රතිඵල අනුව මොකද්ද ඔබතුමාලගේ වැඩපිළිල මේක අඩු කිරීම සඳහා වන ඉදිරි අවුරුදු 5ක් විතර කාලෙක වැඩපිළිල මොකද්ද කියලා මම ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න කැමතියි.
මේ සම්බන්ධව අපි ඔබතුමාම කියපු විදිහට කමිටු එකක් පත් කරා. ඒ ප්‍රධානම අවස්ථාව ලැබලා දුන්නා මේ සම්බන්ධව විශේෂඥ වෛද්‍යවරියකට ඒ සම්බන්ධව කටයුතු කරන්නට. එතකොට සංජීව ගැන කතා කරනකොට කියන්නට තියෙන්නේ මන්ද පෝෂණයෙන් පැලිච්ච පවුල් පහක නියදිය අරගෙන තමයි ඔය ප්‍රකාශය කරේ. මම විශ්වාස කරනවා තාමත් ඒ ඉතා ද්වේෂ සහගතව කරපු ප්‍රත්‍යක්ෂයක් කියලා. ඒක වෙනම කරුණක්. ඊට අමතරව මේකට අවශ්‍ය ගණන් 1.7% වැඩිවීමක් නිල වශයෙන් ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා. එතකොට ඒකට විසඳුමක් හැටියට දැනට 21,000 දරුවන් තෝරාගෙන තිබෙනවා මේට යම් කිසි විදිහේ පෝෂණ වැඩපිළිවෙලකට යා යුතුය කියලා. ඒකදී ඇත්තටම මගේ යෝජනාවක් හැටියට ආවේ අර මාපිය කපකරු ක්‍රමය යටතේ වගේ ඒ වැඩපිළිවෙල කරන්න. ඒ වෙනකොට ඉතා සාර්ථකව මං හිතනවා මම දෙදෙනෙකුට පමණක් කතා කරපු වෙලාවෙ ඩොලර් මිලියනේ ගානේ දෙදෙනා දෙන්න එකඟ වුණා. එතකොට දරුවන් 10,000කට පුළුවන් රුපියල් 14,000 ගානේ බැලුවොත් ඒ දෙදෙනගෙන් පමණක් මේ දේ කරන්න. ඒ වගේම විශාල ආයතන ගණනාවක්. උදාහරණයකට මම එක ආයතනයකට කතා කරපුවාම දරුවෝ 1,000ක් බාරගත්තා කිසිම ගැටලුවක් නැතුව අපි ඒ වැඩේ කරන්නම් කියලා. ඊට පස්සේ අපේ තවත් මිතුරෙකුට මම කතා කරා. එයා කිව්වා මාපිය කපකරු ක්‍රමයට මම දායක වුණා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලෙ. ඒ අය අදටත් මට ලිපි ලියනවායි කියලා. ඒ නිසා ඒ අනුව ඔහුත් 200ක් බාරගත්තා. මගේ විශ්වාසයක් තියෙනවා මේ 21,000 නෙමෙයි ඒ නිල වශයෙන් තියෙන ගණමගේ විශ්වාසය 40,000ක් හැටියට මම ගණන් හදනවා. මොකද මේ තියෙන ආහාර ඉගභාවයත් යම් ප්‍රශ්නක් නිසා. දෙවනි ප්‍රශ්නේ මට තිබෙන්නේ මේක දැන් ප්‍රාදේශීය ලේකම්ලා හරහා කොවිඩ් අපි පාලනය කළා විදියට සෑම ග්‍රාම සේවකවසමක 5 දෙනෙක් ඉන්න නිසා ඒ 5 දෙනා පාවිච්චි කරන්න අපිට තියෙන එකම ප්‍රශ්නයක් එක පවුලක දරුවෝ දෙන්නෙක් ඉන්නනම් 3 දෙනෙක් ඉන්නනම් එක දරුවා නම් මේකට භාජනය වෙලා තියෙන්නේ අපි ඒ දෙන බාණ්ඩ එක දරුවෙකුට පාවිච්චි කරන්නයි කියන එක මානුෂික ප්‍රශ්නයක් වෙනවා අපිට. ඉතින් ඒ නිසා ඒ ප්‍රශ්නේ අපි විසඳන්න වැඩපිළිවෙලක් කරනවා. මුදල් දෙන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මුදල් දෙන්නත් බොන්න පටන් ගන්නේ එහෙම නැත්නම් වෙනත් දේවල් වලට පාවිච්චි කරයි. ඒ නිසා අපිට විශ්වාසයක් තියෙනවා අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැන මම ආඩම්බර වෙනවා. විශේෂයෙන්ම ඒ කාලය තුල විවිධ ක්ෂේත්‍ර තුල ජයග්‍රහණයන් ගණනාවක් ළඟා ගත්ත ක්ෂේත්‍රය තමයි සෞඛ්‍ය ක්ෂේත්‍රය. ඒ නිසා මේ ප්‍රශ්නයත් මට විශ්වාසයක් තියෙනවා. මේ වෙනකොටත් ඒ සම්බන්ධව කටයුතු කරනවා. මගේ වැඩි විශ්වාසයක් තියෙනවා දරුවෝ 20,000ම මේ මාපිය කපකරු ක්‍රමය යටතේම දෙන්න පුළුවන්. ඊට අමතරවත් මුදල් ලැබිලා තියෙනවා. ඊට අමතරව බිලියන 12ක් මේ සැරේ අපිට ලැබලා දුන්නා. ඒකටත් සූදිවන්ත වෙනවා. විශේෂයෙන්ම ත්‍රිපෝෂ වැඩසටහනට. ත්‍රිපෝෂ වැඩසටහනත් ඒ එහා සමගාමීව ක්‍රියාත්මක වෙනවා. తాවකාලික පසුබෑමක් තියෙනවා මම පිළිගන්නවා ඒ ගැන. ඒ తాවකාලික පසුබෑම නිවැරදි කරලා ඉදිරියට යන්න හැකියාවක් තියෙනවා කියන එක අපිට පැහැදිලිව ප්‍රකාශ කරන්න
පුළුවන්.
එවැනි අතුරු ප්‍රශ්න කරු නියෝජක තනායතුමනි විශේෂයෙන් දැන් අද අපේ රෝහල් වල බලපෑම විශේෂයෙන් මාර්ගම රෝහලේ පවා මේ පිළිකා රෝගීන්ට දෙන බෙහෙත්වල විශාල හිඟයක් තිබෙනවා. ඒ විතරක් නෙමෙයි දැන් මම මේ ගිය සතියේ එක බෙහෙතක් චෙක් කරා. ඒගොල්ලෝ කිව්වා රුපියල් 6,000 එක කියලා. ඇතනම් බලපුවාම මේක රුපියල් 22000යි. මේ රුපියල් 6000 දෙවිච්ච එක රුපියල් 22000 වෙලා. එතකොට ඒ දරුවා බොන්න ඕනේ පොඩි දරුවෙක්ගේ මාසෙකට බොන්න ඕනේ අමතුමා 5ක් මේකේ. එතකොට මෙයා මාස 5ක් එක දිගට මේක බොන්න ඕනේ. ඉතින් මොනතරම් වියදමක් කරනවද කියලා අපි ඔක්කොම කල්පනා කරන්න වෙනවා. ඒ නිසා මේක පිළිබඳව ඔබතුමා විශේෂ යම් සොයා බැලීමක් කරන්න මම දන්නවා ඖෂධවල ඉංගේ හැමදාම තියෙනවා. ඔබතුමාත් විශාල උනන්දුවක් ගන්නවා මේවා ගේන්න ගැනීම සඳහා අවශ්‍ය කරන කටයුතු කරන්න. දැන් මේකට විකල්පයක් විදිහට තමයි මේ ඔයා මඩුවේ ඔබතුමාලා හැදුවේ ඔබතුමාගේ කාලවකවන්නේ ඊට කලින් මම හිතන්නේ පටන් ගත්තේ. නමුත් අද වෙනකොට දැන් මේකේ මේ සිලෙක්ෂන් ප්‍රොසෙස් එකෙත් යම් ප්‍රශ්න ගණනාවක් තියෙනවා මම මෙතන දැන් මතු කරන්නේ නැහැ ඒක. නමුත් දැන් වෙලා තියෙන தத்துவ තමයි ඔයා මඩුවේ හදපු වැඩපිළිවෙල සම්පූර්ණයෙන් කැලෑවැහිලා තියෙන්නේ. ඒ ෆැක්ටරි එක හැදෙනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. නමුත් කැලෑවැවිලා ඒක ඒ සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ. මම ඔබතුමාගෙන් අහන්න කැමති මේ වැඩපිළිවෙල පිළිබඳව ඔබතුමාගේ අදහස මොකද්ද මේකට වෙලා තියෙන්නේ කියලා කාරණා.
ශ්‍රෝති ඔයා මඩුවේ වැඩසටහනේ මේ වෙනකොට 8 දිනක් ඉදිරිපත් වෙලා තියෙනවා. 8 දෙනාත් එක්ක ගිවිසුම් මහත්සන් කරලා තියෙනවා. ඒ 8 දෙනාට ඉඩම් බාර දීලා තියෙනවා. ඒ අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. හැබැයි ඒ අතරතුරේ ඊට අමතරව තව 4 දෙනෙක් ඉල්ලීම් කරලා තියෙනවා. ඒ 4 දෙනාත් මේ වෙනකොට ප්‍රොසෙස් වෙනවා. කමිටි එකකට බාර දීලා තියෙනවා මේ සම්බන්ධව වෛද්‍ය සමන් රත්නායක නියෝජ්‍ය ලේකම්වරයෙකුට තුමාගේ ප්‍රධානත්වයෙන් එතුමා තමයි චන්නජයසුමන මහාචාර්ය චන්නජයසුමන එතුමා ඉන්න කාලේ ආරම්භ කරලා තිබ්බේ. ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. එතන තියෙනවා ඇත්තරම මුදල්වල ප්‍රශ්නයක්. නමුත් ඔවුන් විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ ප්‍රධානම පෙළේ ව්‍යාපාරිකයන් ගණනාවක් විශේෂයෙන්ම පිළිකා රෝගය සම්බන්ධවම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්නත් ඒත් එක්කම මට මතකයි මං හිතන්නේ රාජිතාමතුමාගේ කාලේ තහනම් කරලා තිබ්බ එහෙම නැත්නම් යම් කිසි හේතුවක් නිසා මේ කැන්සර් බෙහෙත් ලංකාවේ හදන්න පුළුවන් තිබ්බ එක අවුරුදු 3ක් මොකක් හරි හේතුවක් නිසා මං දන්නේ නැහැ පෞද්ගලික හේතුවක් කියන එකයි මම දැක්න ගත්තේ මම දන්නේ නැහැ හරියට මං ඒව හොයන්න ගියේ නැහැ ඒක තහනම් වෙලා තිබ්බා. ඒකට දැන් අවසරය දීලා GMP එක අරගෙන ඒ අසියලම දේවල් කරලා මං හිතන්නේ ඊගාව මාසයේ ඒ කැන්සර් බෙහෙත් පටන් ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒකත් හොඳ සුබ ආරංචියක්. ඒ වගේම මම ඔබතුමාට කියන්නට ඕනේ මෙතුමත් දන්නවා ඒක මේ නේම් පේෂන් කියන කතන්දරයක් තියෙනවා. ඒ කියන්නේ වෛද්‍යවරයාගේ වගකීමක් තමයි ඒ රෝගියාගේ වගකීම. එතකොට පෙලක් වෙලාට නේම් පේෂන්ට් එවයි ගණන් විශාල මුල මුදල්. ඉතින් මම ඒ කොලෙජ් එකම හැඳවලා එයාගෙන් ඉල්ලීමක් කරා මේ නේම් පේෂන් නැතුව දැනට මේ තියෙන එකේ බිබිලේ නැතුවාගේ ප්‍රතිපත්ති අනුව ජෙනරික්ස් ඒක පාවිච්චි කරන්න කියලා එකට එකගතාවයක් තියෙනවා. ඒ එක්කම අඩුවකුත් තියෙනවා. ඒ අඩුව පිරිමහ ගන්න අපිට පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තියෙනවා ඒක එක්කම.
බොහොම සිතේ කරව මත. ප්‍රශ්න අංක 8 ගරු චාල්ස් නිර්මල නාදන් මැතිතුමා ගරු විදේශ කටයුතු අමාත්‍යමාගෙන් ඇසීමට.
නැක්ක කරන්න සවන් ආරවල.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි සති දෙකක් කල්ලිලන.
බොහොම සිතේ. ප්‍රශ්න අංක 9 ගරු හෙක්ට අපහ මැතිතුමා විදේශ කටයුතු අමාත්‍යමාගෙන් ඇසීමට.
සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන්ම ප්‍රශ්න
අහනවා. සති දෙකක් අල්ලිල.
බොහොම ස්තුතියි. ප්‍රශ්න අංක 10 ගරු වෛද්‍ය කාවින්ද හේසංජය අවධන මැතිතුමා සෞඛ්‍ය මැතිතුමාගෙන් ඇසීමට.
මං අහනවා ප්‍රශ්නය ගැන කතා කරන්න. කඳානානි අකන්ද ප්‍රදේශ රෝහල සතු ගොඩනැගිල්ල කඳාන හරි බන්නේහිද කියලා හල තියෙනවා. ඔව් ඒ සම්බන්ධව මම දැනුවත් වෙලා තියෙනවා. ඒ සම්බන්ධව මම සාකච්ඡා ගන්නාමක් කරලා තියෙනවා. කඳානානි අකන්ද ප්‍රදේශයේ රෝහල භූමියේ අබලන් තත්ත්වයේ පැවති ගොඩනැගිල්ල 2005 වර්ෂයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදනය යොදා අධ්‍යාපන පුහුණුව පර්යේෂණ ඒකකයේ වෙතින් දේශන ශාලාවක් වශයෙන් නවීකරණය කර කඳාන හෙද විදුහල වෙත ලබා දී ඇත. එතකොට ඊගාව ප්‍රශ්න තියෙන්නේ හෙද ශිෂ්‍යත් අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ හේස ඒ ප්‍රදේශයේ අනිකුත් රෝහලවල පවතින බව ඔබතුමා පිළිගන්නේද? පිළිතුර මේ වන විට කඳාන හෙද රෝහලේ ශිෂ්‍ය ශිෂ්‍යයන් 450කට අධික සංඛ්‍යාවක් අධ්‍යාපන කටයුතු නිරත වී සිටින අතර ඒ සඳහා ප්‍රමාණවත් දේශන ශාලා ලබා දීමට උතුරු කොළඹ ශික්ෂණ රෝහලට හෝ එම ප්‍රදේශයේ අනිකුත් රෝහල්වලට හැකියාවක් නොමැත. ප්‍රශ්නේ එසේ නම් කඳාන අනාකයකන්ද ප්‍රාදේශීය රෝහලේ ඉහත සඳහන් ගොඩනැගිල්ල එම රෝහලට නැවත පවරා දීමට කටයුතු දීමට ගණ පීවර කුමක්ද අදාළ නොවෙනවා. මොකද හේතුව දැනට ඒක එද විදුලක් හැදේ ක්‍රියාත්මක වෙන නිසා. උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ පවතින අධික තද බලයට විකල්ප විසඳුමක් ලෙස කඳානානියකන්ද ප්‍රාදේශීය රෝහල සංවර්ධනය කිරීමට ගනු ලබන පියවර කවරේද යන්නේ එතුමා මේ සභාවට පිළිතුර උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ විශේෂඥ කියන්නේ ලෙස කඳානානියකන්ද රෝහලේ වාට්ටු සහ ශල්‍යාගාර පහසුකම් සංවර්ධනය කර උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ දැනට එම පහසුකම් අවශ්‍ය විශේෂඥතා සහදහා ලබා දීමට කටයුතු සිදු කරමින් පවතිනවා. ඊගාවට මීට අමතරව මෙම රෝහල අංශ කීපයක් යටතේ සංවර්ධනය කිරීමේ මානසික රෝග වෘක්කවේදී කාන්දු පෙරණ බද්ධ කිරීම ඒකක සහ පිළිකා සැලසුම් සකස් කරමින් පවතින අතර රටේ පවතින වර්තමාන ආර්ථික තත්ත්වයේ හේතුවෙන් එම කටයුතු යම් ප්‍රමාදයක් වී ඇති බව පිළිගන්නවා. ප්‍රශ්නය එනම පැනනුනාද.
ගරු ඇමතුමා, දෙවෙනි ස්තුතියි මේ ප්‍රශ්නට පිළිතුරු ලබා දීම පිළිබඳව. විශේෂයෙන්ම ඔබ දන්නවා ගරු ඇමතුමා, රාගම රෝහල මේ වෙන විට ලෙඩුන්ගෙන් පිරී ඉතිරිලා ගිහිලා තියෙනවා. දැන් රාගම රෝහලේ ඉඩකඩ මදිකමක් තිබෙනවා ගරු ඇමතුමා. ඒ වගේම තමයි මේ කඳාන ආනියකන්ද රෝහල විශේෂයෙන්ම පිහිටලා තියෙන්නේ රාගම රෝහලට යාබදව. ඒකත් එක්ක විශේෂයෙන්ම මේ රෝහල සංවර්ධනය කිරීම තුළ රෝගීන්ටත් පහසුවක් වෙනවා, ඒ වගේම වෛද්‍යවරුන්ට සහ සෞඛ්‍ය ශේෂයේ නිලධාරීන්ටත් පහසුවක් වෙනවා. ඒ වගේම අපි පිළිගන්නවා විශේෂයෙන්ම මේ හෙද නිලධාරීනුත් ඒ අය පුහුණු වෙන්න ඕනේ, ඒ අයත් ඒ අයගේ අධ්‍යාපනය කරන්න ඕනේ ගරු ඇමතුමා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ රෝහලේ ප්‍රධාන ගොඩනැගිලි මේ අය ඔක්යුපයි කරලා එහෙම නැත්නම් ලබාගෙන තියෙන නිසා දැන් මේ රෝහලේ රෝගීන්ට තියෙන අවකාශය අවස්ථාව අඩු වෙලා තියෙනවා. ඊට හා සමගාමීව විශේෂයෙන්ම තියෙන අනිත් ප්‍රශ්න තමයි දැන් ළමා වෝඩ් එකක් තිබ්බා, පීඩියාට්‍රික් වෝඩ් එකක් තිබ්බා, දැන් ඒකත් ඉවත් කරලා තියෙනවා. ඉතින් මේක පුළුල් කරලා මේකට අවශ්‍ය කරන යන්ත්‍ර උපකරණ දීලා මේකට අවශ්‍ය කරන සම්පට්ටික ලබා දීලා මේක සංවර්ධනය කරලා මේ ජනතාවගේ විශේෂයෙන්ම මේ ජාහල ප්‍රදේශයේ ජනතාවගේ පමණක් නෙමෙයි සමස්ත ගම්පහ දිස්ත්‍රික්කයේ ජනතාවගේම සෞඛ්‍ය උන්නතිය සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීම තමයි මම ඔබතුමාගෙන් කරන්නේ. ඒ වගේම දෙවෙනි පත්‍ර ප්‍රශ්නය අපේ මුජිබර් රහමාන් අහනවා.
ගරු ඇමතුමා,
අපු විදියටම 450කගේ අධ්‍යාපන කටයුතු වලටත් බාධාවක් නොවන ආකාරයටත් ආරෝග්‍ය ශාලා වැඩ කරගන්නිටමත් කටයුතු වෙනවා. ඔබතුමාලා දන්නා මේ වෙනකොට කැපිටල් එක්ස්පෙන්ඩිචර් කියන එක බොහොම සීමා සහිත තත්ත්වයක් තිබෙන නිසා අමගේ සීමාවන් තුල තමයි කටයුතු කරන්නේ. අදහස හොඳයි, හැකි ප්‍රථම අවස්ථාවේදී ඒකට සවන් දීමට සූදානම්.
ඔබ මිසුතේ කරු මජවර මහත්මයා.
ගරු කතානායකතුමනි, මම දෙවෙනි ප්‍රශ්න හැටියට ඇමතුමාගෙන් අහන්න කැමැති. විශේෂයෙන්ම ගරු ඇමතුමනි, දැන් මේ දවස්වල ඖෂධ ගෙන්වීමේදී එක් වර්ග ඖෂධ වර්ගයක් සම්බන්ධව විශාල ආන්දෝලනාත්මක දේවල් අද වෙනකොට සමාජයේ කතාබහ වෙනවා. මම හිතන්නේ ඔබතුමාත් මේ පිළිබඳව ප්‍රවෘත්ති සාකච්ඡාවක් දීලා ඒවට උත්තර ලබා දුන්නා. මගේ ප්‍රශ්නේ තමයි දැන් එහෙම ආන්දෝලනයට ලක් වෙලා තිබෙන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග කියලා කියන බෙහෙත් 28න් 12ක් ලංකාවේ නිෂ්පාදනය වෙනවා. ඒ වගේම මේ බෙහෙත් වර්ග 17ක් අතිරික්ත තොගක් තිබෙනවා. එතකොට දැන් මේ බෙහෙත් වර්ග ගෙන්නන සමාගම් ලංකාවේ තිබෙනවා. විශේෂයෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි වෙච්ච සමාගම් තියෙනවා මේ බෙහෙත් වර්ගයේම ගේන ඒවා. ඊළඟට ඒවත් ඉන්දියානු සමාගම්. එතකොට එහෙම සමාගම් තියෙද්දී ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නෝ සමාගමකට කැබිනට් අනුමැතිය අරගෙන මේක ගෙන්නන්න දුන්නේ ඇයි කියන එක ඔබතුමාගෙන් අහන්න කැමතියි.
නැහැ මේ අහලා තියෙන එකේ, නමුත් අතුරු ප්‍රශ්නයක් හැටියට ඔබතුමා ආනන්ද සමන්ට ඒකට පිළිතුරු දෙන්න හැකියාවක් තියෙනවා. බොහොම පැහැදිලිව කියන්නට ඕනේ, ඔබතුමා අහපු පළවෙනි ප්‍රශ්නේ ලංකාවේ නිෂ්පාදනය කරන එකයි කියන්නේ කියලා. උදාහරණයක් ගත්තොත් මම මේ උදාහරණයක් හැටියට කියන්නේ ලංකාවේ නිෂ්පාදනයේ අවශ්‍යතාවය 110ක් නම් ඒ නිෂ්පාදනයේ තියෙන්නේ 105යි. ඒ 105ක් නම් ඉතුරු 105 ගේන්න සිද්ධ වෙනවා. ඒක කෙරෙනවා. දෙවැනි ප්‍රශ්නය ඔබතුමා අහුවේ අතිරික්තයක් තියෙනවා ඒතකොට තවත් ගේනවායි කියලා. MST එකේ මම හිතනවා රාජ්‍ය තනතුමා ඉන්නවා, MST එකේ වගකීමක් තමයි අවම වශයෙන් අවුරුද්දකවත් ස්ටොක් සපේ තියාගන්නට ඕනේ. දැන් අපේ තියෙන්නේ මාසේ 2-3. ඉතින් ওই අතිරික්තය කියන එක සම්පූර්ණ බොරුවක්. දැන් හොඳම උදාහරණේ ඉනක්ස් වාරෙන් ගත්තොත් ඒක ප්‍රශ්නයක් මත උනා. මාසයකට යනවා 120,000. හැබැයි 105ක් දැන් ස්ටොක් එකේ තියෙන, ඒ කියන්නේ මාස 3කින් ඉවර වෙනවා. හැබැයි මාස 3ක් වෙනකම් මම ඉන්නේ සූදානම් නැහැ. මාස 3ක් ඉවරුනහම කියයි ඒක ස්ටොක් 0 ස්ටොක් කියලා. මේ වෙනකොට ඒක අනුහම් කරලා ගේන්න දීලා තියෙනවා. ගේන කාර්යයක් ලීඩ් පීරියඩ් එකක් බෙහෙත් වලට ලීඩ් පීරියඩ් එකක් මාස 4ක් යනවා. එතකොට ඒ වගේම තියෙනවා මම මේ සභාවෙම කීවා අප්‍රූවස් 18ක් ගන්න තියෙනවා. මේ අප්‍රූවස් 18 ගත්තොත් මේ අනිත් එක තව එකක් තියෙනවා. ඔබතුමාට මේක නිවැරදි කිරීමක්ම කරන්නට ඕනේ. ඒකයි මම මේ කාලය ගන්නෙ. ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ සියල්ල ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකෙන් පමණයි. එතනින් බාහිර නෙමෙයි. මොකද ඉන්දියන් ක්‍රෙඩිට් ලයින් එකේ ටයිම් ලිමිට් එක දාලා තිබ්බේ නොවැම්බර් 25. ඊට පස්සෙ ඉල්ලීමක් කරනවා දෙසැම්බර් 30 වෙනිදා ගන්න දුන්නා. මම පෞද්ගලිකව බාග්ලේ කොමසාරිස්තුමා හම්බෙලා තව කාර්තුවකට කාලය ගත්තා. හැබැයි මේ මාස 3 ඇතුළත මේ මිලියන 50ක 60ක බෙහෙත් ටික ගෙන්න ගන්න ඕනේ. ඒකෝට මේ normal procedure එකේ මම මේ සභාවෙම ඉල්ලීමක් කරා. normal procurement process එකෙන් වෙනස් විය යුතුමයි. මේ 18න් approvals ගන්න ගියොත් තව මාස 6කටවත් මේක ගේන්න බෑ. ඉතින් ඒ නිසා මගේ අවශ්‍යතාවය සෞඛ්‍ය අමාත්‍යතුමාගේ මම හිතන්නේ ඊට ප්‍රමත්තුමාගේ අවශ්‍යතාවය ලෙඩුන්ට බෙහෙත් ටික ලබා දෙන එක. ඒකෝට ප්‍රකීම ඒ වගේම GMP එහෙම නැත්නම් good medical practice කියන ඒවා. ඒ වගේම තවත් රටක තියෙනවා නම් උදාහරණයක් ගත්තොත් යුරෝපියන් GMP එක තියෙනවා නම් මම ඉල්ලීමක් කළා තියෙනවා අපේ NMR එකට ඒක පාවිච්චි කරන්නයි කියලා. මොකද ඒක දැන් උදාහරණයකට ෆ්‍රාන්සියට යවනවා නම් ෆ්‍රාන්සියට යන එක බෙහෙත. ෆ්‍රාන්සිය ස්ටින්ජන්ට් අර කියන්නේ ඉතා දැඩි ලෙස ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඒ GMP එක තියෙනවා නම් යුරෝපියන් GMP එක තියෙනවා නම් අපිට පුළුවන් අපේ සාමාන්‍යයෙන් අවුරුද්දක් ගන්න ප්‍රොසෙස් එක මාසෙකින් ඉවර කරලා දෙන්න. ඒ දේ කරනවා මම. ඒ දෙයට වරදක් තියෙනවා නම් මම සූදානම් මේ වරද පිළිගන්නේ. ඒක වරදක් නා.
බොහොම ස්තුතිකරව මතනි පාර්ලිමේන්තුවේ ස්ථාවරණියක 27-2 යටතේ සමාවෙයි දෙවෙනි වටේ ප්‍රශ්නාංක දෙක ගරු සුදත් මංජල මහත්මයා කරුවැමැත්තමා සභාගත කරා හරි ගරු ආජිසේන රත්නතුමා
නායකතුමා දෙවෙනි ප්‍රශ්නේ නෑ ගරු සෞඛ්‍ය මහත්මනි මෙන්න මෙතනයි ප්‍රශ්නේ තියෙන්නේ. ওই සමාගම 2016 දී අපේ කාලේදී ඕක බ්ලැක් ලිස්ට් වුණා SPC එකෙන්. දැන් ඒක තමයි. එතකොට සස්පෙන්ඩ් කළා ඒකේ තියෙන බ්ලැක් ලිස්ට් කියන මේක යටේ තමයි ඔබතුමා වෙබ් එකට ගිහිල්ලා බලන්න. ඒක 2022 නොවැම්බර් වෙනකොටත් ඒක බ්ලැක් ලිස්ට්. මේ SPC වෙබ් එකේ ඔබතුමාට දන්නලා නැතුව ඇති. දැන් ඔබතුමා කැබිනට් පේපර් එකේම කියන්නේ SPC එක අප්‍රූව්ඩ් කියලා. SPC එක අනුමත කරලා SPC එකට අනුමත කරන්න බෑ එකක් බ්ලැක් ලිස්ට් අනිත් එක SPC එකේ අනුමැතිය අවශ්‍ය නැහැ ඖෂධයක් ගන්න ඔබතුමා දන්නවනේ මෙන්න මෙවැනි ප්‍රශ්න තියෙනවා ඒක හින්දා ඔබ ගැන යම් මම ඔකට පැටලෙන්න කැමති නැහැ නමුත් ඔබතුමා ටිකක් හොඳට හොයලා බලන්න ඔය ටික ගේන්න ඉස්සෙල්ලා මොකද ඔබතුමා දන්නවා ඉන්දියාවේ තියෙනවා ඉතාමත්ම උසස් මට්ටමේ ඖෂධයක් තියෙනවා ඉතාමත්ම පහත් මට්ටමේවත් තියෙනවා ගෙවල් වල බිම දාගෙන මේ පාම් පිටි පුරවනවා විටමින් පැති වලට ඉතින් ඒකෙන්ද හරි ප්‍රශ්නයක් මේව කරන්න වෙනවා මොකද ඔය පුද්ගලයා මගේ කාලෙත් ඇවිල්ලා නොයෙකුත් දේවල් කියලා කරන්න මේව කළා වරදාන දෙන්න හදලා කරා අපි ප්‍රතික්ෂේප කරා ඒකෙන්ද ඉතාමත්ම පරිස්සමෙන් කරන්න මොකද බෙහෙතක මිල උඩ පහල ගියාට ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ බෙහෙතක තියෙන ක්වොලිටි එක නැති වුණොත් එහෙම ඒකේ ඔබතුමා දන්නවා දැන් ගැබෝන් වල එහෙම ඔය ඉන්දියානු මේ සිරප් බීලා සිය ගාණක් දරුව මැරුණා මෙන්න මේ වගේ තත්ත්වයක් දැන් මේ රටේ තියෙන ප්‍රශ්න අනුව මෙවැනි තත්ත්වයක් රටේ ඇති වුණොත් මේක මහා විශාල කලබගෑනියකට යනවා
මට පිළිතුරක් එකද කතා කරන්න ඕනේ මේ වැරදි මතයක් යන්නේ මේක කිසිම ඇනවුමක් එහෙම නැත්නම් පර්චස් ඕඩර් එකක් දීලා නැහැ ප්‍රොසෙස් එකක් යනවා විතරයි ඒ ප්‍රොසෙස් එකේදී ඔය එළියට විසිවේ
හරි බොහොම ස්තුතියි